साधु साधु साधु। දැයිකවුත් තමන් ඉන්න ඉරියව්ව පහසුවෙන් තබාගෙන ඉන්න ඉරියව්වට සිහිය පිහිටුව ගන්න. මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා ඉන්න ඉරියව්ව තමන්ගේ මනසින් දකින්න. මේ මොහොතේ අපි සියලු දෙනාම තැන්පත් වෙලා වාඩි වෙලා බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අවවාදයක් අනුශාසනාවක් සවන්ේ කරන්නටයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ තාමත්ම කලාතුරකින්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරපු ධර්මය ලෝකේ පවතින්නේ ඉතාම කලාතුරකින්. ඒ වගේම ඒ ධර්මයේ දේශනා කරන අය මේ ලෝකේ පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. ඒ වගේම ඒ දේශනා කරන ධර්මය සවන්ේ කරලා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන අය පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. මේ ලෝකේ පරම දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා උන්වහන්සේ දේශනා කරපිය ධර්මය මේ මිහිපිට පවතින වෙලාවක ඒ ධර්මය අපිට අහන්න ශ්‍රවණය කරගන්න අවස්ථාව ලැබුණා. එවගේම අපිට සත්‍ය ප්‍රමාණයෙන් තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන්නටත් අපිට හැකියාව ලැබිලා තියෙනවා. අපි ලැබුව මේ උතුම් අවස්ථාව මේ මොහොත මේ ප්‍රතිලාභය තව කොතෙක් දවසක් අපිට පවත්වන්න පුළුවන්ද කියන කාරණය අපි කාටවත් කියන්නට හැකියාවක් නැහැ. හේතු අපේ ජීවිතය කියන්නේ හරිම තාවකාලිකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තනාග තියෙන පිනිබිඳක් වගේ. තනාග තියෙන පිනිබිඳ කිසිම හයියක් හත්තියක් නැහැ. ඕනම මොහොතක බිමට පතිත වෙන්නට පුළුවන්. අපේ ජීවිතයත් එහෙමයි. ඕනම මොහොතක මරණීට පත්වෙන්නට පුළුවන්. ඒ වගේම ජීවිතය කියන්නේ හරියට කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ. කඳු මුදුනෙන් ගලන ගංගාව කිසිම මොහොතක නතර වීමක් නැහැ. හැම මොහොතේම පහළට ගලනවා. අපේ ජීවිතයත් එහෙමයි. මේ ගෙවෙන හැම දවසක් පාසාම, රාත්‍රියක් පාසාම, පැයක්, විනාඩියක්, තප්පරයක් පාසාම අපි කමක් කමින් පියමන්නගන්නේ මරණයටයි. ඒ වගේම ජීවිතය කියන්නේ දිය ඇඳි ඉරක් වගේ. දිය ඇඳි ඉර වහා මැකී යනවා. මැකුණු ඉරය කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. අපේ ජීවිතයත් එහෙමයි. යම් දවසක යම් මොහොතක මරණය මැකෙනවා. මැකුණු ජීවිතයක් හදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ජීවිතය ගත්තහම කිසි හයියක් හත්තියක් නැති වේගේ මරණය කරා යන, මරණය කරාම පියමන් නගන, ඒ වගේම මරණයේ යම් මොහොතක මැකී යන දෙයක්. මරණය ඕනම මොහොතක අපිට නොයේ හේතුන්ගෙන් සම්මුඛ වෙන්නට පුළුවන්. කනබන ආහාර පාන වසවිසොත් මැරෙන්න පුළුවන්. සතෙක් සර්පෙක් දෂ්ට කරොත් මැරෙන්න පුළුවන්. යන එනකොට පය හැපිලා ලිස්සල වැටුනොත් මැරෙන්න පුළුවන්. වාත පිත සෙම තුන්දොස් කිපුනොත් මැරෙන්න පුළුවන්. මනුෂ්‍ය අමනුෂ්‍ය කරදරවලට ලක් වෙලා මැරෙන්න පුළුවන්. පරිහරණය කරන නොයේ දේවල් මුල් කරගෙන මැරෙන්න පුළුවන්. ඒ වගේම බාහිර විපත්ති කරදර මුල් කරගෙන මරණයට පත්වෙන්නට පුළුවන්. එනිසා ජීවිතය හරීම තාවකාලිකයි. මරණය කාන්තෙන් අපිට උරුම වූ දෙයක්. එනිසා මේ ගත කරන්නේ අපේ ජීවිතය අවසාන කාල පාරාශය වෙන්නට පුළුවන්, අවසාන දින කීපේ වෙන්න පුළුවන්, අවසාන දවස වෙන්නට පුළුවන්. එනිසා ලෞතුරා බුදුරජාන් වහන්සේ නමක්ගේ ශාසනය බුණ ගැහෙන්නිතා කලාතුරකින් බණ පදයක් ඇහෙන්න ලැබෙන කලාතුරකින් ඒ උතුම් අවස්ථාව මොහොත මේ අවස්ථාවේ අපිට ලැබිලා තියෙනවා. එනිසා අපේ මනස කිසිම බාහිර දෙයකට යොමු කරන්නේ නැතුව හොඳ සිහිය කල්පනා උපදවාගෙන මේ ධර්මයක බණ පදයක් හරි අවබෝධ කරගන්නවා කියන හිත පිහිටුවාගෙන අපි බුදුරජාන් වහන්සේගේ ඒ අවවාදයන් අනුශාසනාවන් ශ්‍රවණය කරන්න සාදුකාරයක් පවත්වා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. උබ්බේව මේ භික්කවේ සම්බෝධා අනුභි සම්බුද්දස්ස. බෝධිසත්ත්‍ය සේව සතු ඒතද හෝසි. කිච්ඡං වතායං ලෝකෝ ආපන්නෝ ජායති ච ජීයති ච මීයති ච චවති ච උප්පජ්ජති ච අත ච පනිමස්ස දුක්ඛස්ස නිස්සරණං නප්ප ජානාති ජරා මරණස්ස කුදස්සු නාම ඉමස්ස දුක්ඛස්ස නිස්සරණං පඤ්ඤායිස්සති ජරා මරණසාති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්තුනි, භාග්‍යවත් සම්මා සම්බුදුරජාන් වහන්සේගේ වටිනා ධර්මයක් මේ මොහොතේ අපි කවුරුත් ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සංයුත්ත නිකායේ නිධාන සංයුත්තට අයිති ගෝතම කියන සූත්‍රය අපි මාතුකාව වශයෙන් ප්‍රකාශ කරේ. බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙනවා, ජානතු අයම් භික්කවේ පස්සතු ආසවානං කයං වදාමි. මහණෙනි, දන්නා දකිනා කෙනාට කියනවා ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන්. එතකොට අහනවා කිං ජානතු කිං පස්සතු, කුමක් දන්නා කුමක් දකින කෙනාටද මේ ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන්. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා යෝනිසෝ මනසිකාරංච අයෝනිසෝ මනසිකාරංච. යෝනිසෝ මනසිකාරයක් දන්නා දකින කෙනාට, අයෝනිසෝ මනසිකාරයක් දන්නා දකින කෙනාට තමයි ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන්. මේ දෙකම දැනගන්න ඕනේ, යෝනිසෝ මනසිකාරයක් සහ අයෝනිසෝ මනසිකාරයක්. එහෙම මේ යෝනිසෝ මනසිකාරයත් හරියට දන්නා දකිනා කෙනාටත් අයෝනිසෝ මනසිකාරය දන්නා දකිනා කෙනාට තමයි මේ ආශ්‍රව කියන දේ ප්‍රහාණය කරන්න පුළුවන්. කාම ආශ්‍රව, භව ආශ්‍රව, වජ්ජාශ්‍රව ආදී යන්තාක ආශ්‍රව ධර්ම කෙලෙස් ඇද්ද මේවා නැති කරන්න, දුරු කරන්න පුළුවන් මේ යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය දන්නා දකිනා කෙනාට. මේ යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් හඳුනා ගන්න, දැනගන්න, අවබෝධ කරගන්න බැරි වුණොත් උන්වහන්සේ දේශනා කරනවා අමනසිකරණීයේ ධම්මේ නප්පජානාති. මෙනෙහි කළ යුතු දේවල් දන්නේ නැහැ. මනසිකරණීයේ ධම්මේ නප්පජාන, මෙනෙහි කළ යුතු දේවල් දන්නේත් නැහැ. එතකොට මොකද වෙන්නේ? මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි කරනවා, මෙනෙහි කළ යුතු දේවල් කරන්නේ නැහැ. එතකොට තියෙන ආශ්‍රව වැඩිනවා, නූපන් ආශ්‍රව තව තවත් වැඩෙනවා. ඒ වගේ යම් කිසි කෙනෙක් මේ යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් දන්නවා නම් එයාට තමයි නොමෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරන්න නැතුවත් මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරන්නත් හැකියාව තියෙන්නේ. ඒ නිසා මේ යෝනිසෝ මනසිකාරයේ කෙනෙක්වත් අයෝනිසෝ මනසිකාරයේ කෙනෙක්වත් හොඳට අවබෝධ කරගන්න ඕනි, දැනගන්න ඕනි මේ ආශ්‍රව ප්‍රහාණය කරන්නට නම්. මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ දේක තියෙන යථාර්ථය, සත්‍ය ස්වභාවය නැවත නැවත මෙනෙහි කිරීම. අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ දේක තියෙන අසත්‍ය නැවත නැවත මෙනෙහි කිරීමට. එතට මූලික ස්වභාවය බලනවා කියන එක. එතට දේක තියෙන ඇත්තමගත්ද ඒ ඇත්ත ඒ විදිහට බලනවන එකට තමයි යෝනිසෝ මනසිකාරය. දේක ඇත්ත තියද්දි අපි පනුවගත්ත අපට පේන දේවල් ගැන මෙනෙහි කරනවා නම් ඒක තමයි අයෝනිසෝ මනසිකාරය. එතට මේ ලෝකෙ හැම දේකම බුදුරාන් වහන්සේ පෙන්නවා ආස්වාදයක් තියෙනවා ආදීනවත් තින හැම දේකම තියෙන ආස්වාද ආදීනෝ. එතකොට දේක තියෙන ආස්වාද ස්වභාවය කල්පනා කිරීමට තමයි අයෝනිසෝ මනසිකාරය කියන්නේ. එතකොට යෝනිසෝ මනසිකාරය කියන්නේ දේක තියෙන ආදීනෝ නැවත නැවත බලන එකට. ඒ ආදීනෝ බලන් බලන් තමයි යන්න කෙනෙකුට නිදහස් වෙන්න පුළුවන් එකට කියනවා නිස්සරණය කියලා. එතකොට නිදහස් වෙන්න නම් යෝනිසෝ මනසිකාරය යෙදෙන්න ඕනි. එතකොට ඒ නිසා මේ යෝනිසෝ මනසිකාරයත් එතකොට අයෝනිසෝ මනසිකාරයත් අපි හොඳට අවබෝධ කර ගන්න ඕනේ. එතකොට සාංශාරික වශයෙන් අපි දිගින් දිගටම පැමිණෙන කර මේ අයෝනිසෝ මනසිකාරයේ කිනක අපේ ජීවිතේට හොඳට පෝෂණය වෙලා හුරු වෙලා තියෙන. ඉතින් ඒ නිසා ඒක බොහොම ස්වභාවිකව වගේ සිද්ධ වෙනවා. ඒකට වැඩි උත්සාහයක් අවශ්‍ය නැහැ. මොකද ඒ විදිහට තමයි මනස නිතරම හුරු වෙලා තියෙන්නේ. දෙයක් දකිනකොටම ඒකේ ආස්වාදය අපිට මෙනෙහි වෙලා ඉවරයි. ඉතින් ඒ නිසා මේ ආයතන ඔස්සේ යමක් අපිට දකිනකොටම අපිට ඒකේ ආස්වාදේ මනසිකාර වෙලා ඉවරයි. ඒ නිසා තමයි ඇහෙන් රූපයක් දකිනකොට ඒක නිත්‍යයි කියලා අපි දැනගන්නේ. ඊළඟට ඒක සැපයි, ඒක මමයේ මාගේ මටයි ති කියලා දැනගන්නේ මේ අයෝනිසෝ මනසිකාරයෙන් වැඩේ කල්ැතුවම කරලා දීලා තියෙන. ඒ නිසා තමයි දකිනකොට මේක ඒ නිත්‍ය සුඛාත්ම වශයෙන් තමයි අපිට මෙනෙහි වෙන්නේ. එතකොට මෙන්න මේ මනසිකාරයේ යන්තාවක් තියනවාද ඒ තාක්කල් කිසිම අකුසලයක් නැති වෙන්නේ නැහැ. කිසිම අකුසලයක් ගතු මිය යන්නේ නැහැ. හැම අකුසලයක්ම දිගින් දිගටම ජීවමානව සජීව එක ක්‍රියාත්මක වෙනවා මේ අයෝනිසෝ මානසිකාරයේ තින තාක්කල්. සියලු අකුසලයන්ට තියෙන ආහාරය හැටියට බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ අයෝනිසෝ මානසිකාරය. ඒතර අයෝනිසෝ මානසිකාරය තියෙනකන් අපිට කිසිම විදියේ අකුසලයක් අපේ මනසින් ගිලිහිලා නැති වෙලා යන්නේ නැහැ. ඒ නිසා මේ අකුසල් සියල්ල පෝෂණය කරන්නේ මේ අයෝනිසෝ මානසිකාරය තුල. ඒ නිසා සියලු ආශ්‍රවයන් නැවත 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 මේ චිත්තසංතානගත සකස් වූ යනෝනම් ඒකට අයෝනිසෝ මනසිකාරය තමයි ආහාරය කියන දේ සපයලා දෙන්නේ. ඒ නිසා මේ අයෝනිසෝ මනසිකාරය කියන එක අපි හොඳට තේරුම් ගන්න ඕනි. ඒ තේරුම් ගත්තොත් අපිට යෝනිසෝ මනසිකාරය තේරුම් ගන්න පාසුත් නැහැ. ඒතර දෙයක් නිතරම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා හටගත්තුත් පවතින උපකාර වෙන්නේ නිතරම මානසිකාරය කියන දේ. ඒ නිසාම කියනවා මානසිකාර සම්භවා සබ්බේ ධම්ම. හැම ධර්මතාවයකම පැවැත්ම තියෙන මොකේද? මානසිකාරය තුල. එතකොට දෙයක් හටගත්තාම ඒක අකණ්ඩව පවතින්න නම් මානසිකාරය ඕනි. දැන් අපේ හිතේ රාගයක් වෙන්න පුළුවන්, දේශයක් වෙන්න පුළුවන්, දුකක් වෙන්න පුළුවන්. මේ මොහොතේ හටගත්තොත් ඒක පවත්වන්න නම් අපිට අවශ්‍ය දේ මොකද්ද? මානසිකාරය ඕනි. ඒ මානසිකාරය පවතිනකන් තමයි ආන්නේක අපේ හිතේ පවතින්නේ. ඒතර මානසිකාරය තුලින් හැබැයි වෙන්නේ මොකද්ද? කරපු ගමන් ඒකට අවශ්‍ය නැවත උපදින්න ඕනේ සත්‍ය ජවයත් ඇති කරලා තමයි නැති වෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? ආයෙත් ඒක අපේ හිතේ හට ගන්නවා. ආයෙ හටගත්ත ගමන් අපි ආයෙ පෝෂණය කරලා තමයි යවන්නේ. යවනකොට ආයෙත් යා සත්‍යමත්ින්ද ආයෙත් නැගී සිටිනවා. ඉතින් ඒ නිසා මේ අයෝනිසෝ මනසිකාරය නිසා තමයි අපිට සියලුම ඒ අකුසල පාර්ශ්වික ධර්මතා අපේ හිතේ නොනැසි නොමැරි දිගින් දිගටම පවතින මේ අයෝනිසෝ මනසිකාරය නිසා. ඉතින් ඒ නිසා මේ අයෝනිසෝ මනසිකාරය හරියට හඳුනා ගත්තොත් අපිට ඒක අනිත් පැත්තම තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. මේකේ වෙනස් වෙන්නේ මොකද්ද? නිමිති පමණයි. දෙක අර ආදීනව ආස්වාදයේ කල්පනා කිරීම තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඒකේ ආදීනව බැලුවොත් ඒක යෝනිසෝ මනසිකාරය ඒකයි. එතකොට අපි දැන් දේශයක් හට ගන්නවා කිය සුබ නිමිත් මේ පටිග නිමිත්තයි අයෝනිසෝ මනසිකාරය. එතකොට ඒ පටිග නිමිත්ත කියන එක අපි මනේ මෙනෙහි කරන්න කරන්න තමයි අපිට දේශය කියන එක චිත්ත සංතාන තුළ පෝෂණය වෙන්නේ. එතකොට ඒක නැති කරන්න නම් ඒ කියන්නේ පැත් මෙත්තා චේතු විමුක්තියයි ඊළඟට යෝනිසෝ මනසිකාරය. එක ඉතුර යෝනිසෝ මනසිකාරය පවත්වනට ඒ හටගත්තේ දේශයට ආහාර නැතිවෙන එක ඊට පසමක දෙන්නේ නැති වෙලා යන. එබැයි අයෝනිසෝ මනසිකාරය කරොත් ඒක බොහෝ වේලාවක් බොහෝ කාලයක් චිත්ත සන්තාන තුළ පවතිනවා. එතුර හටගත්තත් ඒක පෝෂණය කරලා දෙන්නේ නිතර මේ මනසිකාරය තුළ. ඒ නිසා මෙන්න මේ යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් මේ හරියට අවබෝධ කරගන්න ඕනේ, දැනගන්න ඕනේ, දැක්ගන්න ඕනේ. අනේ ඇයිට තමයි මොකද්ද කරන්න පුළුවන්? ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන්. ඒ නිසා මේ මනසිකාරය කියන එකේ පොදු අර්ථය තමයි දෙකම කැටි කරලා ගත්තොත් යමක් පවතින දෙයක් පවතින මේ මනසිකාරය තුළ දෙයක් හටගත්තොත් හටගන්න දේ පවත්වන්න උපකාර වෙනවා මනසිකාරය. ඉතින් ඒ නිසා මනසිකාරය එක පැත්තෙන් බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ ආහාරයක් වගේ කියලා. දෙයකට ආහාර ලැබුණොත් ඒ දේ මොකද වෙන්නේ? පවතිනවා. ආහාර තියෙනකන් ඒක පවතින, ආහාර නොලැබුණ ගමන් ඒක නැති වෙලා යනවා. ඉතින් ආන්නේ වගේ තමයි මේ මනසිකාරයත්. ඒ වගේම වර්තමාන වශයෙන් අපිට උපමා පෙන්වන්න පුළුවන් මනසිකාරය කියන්නේ දෙයක් විකාශනය කරලා බලන එක. විකාශනය කරොත් තමයි අපිට පේන්නේ නැත්තම් ඒක පේන්නේ නැත් වෙනවා. ඒ නිසා මේ දැන් අපිට හැම වෙලේම අපේ හිතේ දේශය කියන එක නැහැ. ඒ වගේම කෙලෙස් මොකුත් හැම වෙලේම හිතේ නැහැ. ඒතර කෙලෙස් හටගන්න නම් මොකද්ද වෙන්න ඕනේ? අර මනසිකාරයක් වෙන්නම ඕනි. ඒ සඳහා අපි මොනව හරි නිමිත්තක් මෙනෙහි කරන, නිමිත්තට අනුකූලව හිතේ ඊට පස්සේ යන නොයෙක් කෙලෙස් ස්වභාවයන් හට ගන්නවා. අන්න ඒ වගේ කුසල පාසික පැත්තිනුත් එහෙමයි. සම්මා දිට්ඨිය ඇති වෙන්න නම්, ප්‍රඥාව ඇති වෙන්න නම්, සතිය ඇති වෙන්න නම්, වීරිය ඇති වෙන්න නම්, බෝධි පාසික ධර්ම 37ම වැඩෙන්න මොකද කරන්න ඕනි? යෝනිසෝ මනසිකාරය. ඒ තුළ තමයි මේ බෝධි පාසික ධර්ම 37ම වැඩෙන්නේ. ඒ වගේම දේක යථාර්ථය අවබෝධ කරගන්න නම්, බලන්න නම්, දකින්න නම් ඒත් යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ. ඒතර තමයි ඒක ඇත්ත ඒ විදිහටම පේන්නේ. අනිත්‍ය නම් ඒක අනිත්‍ය හැටියට පේනවා. ඒ වගේම මේක දුක නම් දුක හැටියට පේනවා. ඒ වගේම මේ හේතුව නිසා තමයි මේක පවතින්නේ. ඒතර ඒ සිහිය උපදින නම් මනසිකාර කරන්න ඕනේ. මේ දේ පවතින්නේ මේ හේතුව නිසා. ඉතින් ඒ නිසා මෙන්න මේ මානසිකාරය තුළ තමයි අපිට හැමදේම අවබෝධ ඥානියන් ඔක්කොම ඇති කරගන්න පුළුවන්. එතකොට අපි දන්නවා සෝතාපන්න වෙන්න නම් සෝතාපට්ටි අංග හැටියට තියෙන්නේ ඕ යෝනිසෝ මනසේ සත් ධර්මස්සවණිය යෝනිසෝ මනසිකයි. අපි සෝතා සකදාගාමි වෙන්න ඇහුවොත් ඒත් එහෙමයි, අනාගාමි වෙන්න ඇහුවොත් ඒත් එහෙමයි, රහත් වෙන්න ඇහුවොත් ඒත් සත් ධර්මස්සවණියයි යෝනිසෝ මනසිකාරය. ප්‍රඥා උපදව ගන්න අපි කතා කරනවා. එතකොට ඕ ඒ සද්ධර්ම ශ්‍රවණය යෝනිසේකට අපි කල්යාණ මිත්‍ර ඇසුර, ඊළඟට සද්ධර්මස්සේ යෝනිසෝ මනසිකාරය, ඊළඟට ධම්මානුධම්ම ප්‍රතිපදාව කියනවා. එතකොට ඒ වගේම අපි කියනවා ධම්ම විචේ සම්බොජ්ජංගේ ඇති කර ගන්න ඕනේ. එතකොට ඒත් ඕ යෝනිසෝ මනසිකාරය තෝරනකොට පෙන්නනවා අත්ති භික්කවේ කුසලා ධම්මා අකුසලා ධම්මා සාවජ්ජා අනවජ්ජා හීන පනීත කන්න සුක්ක සප්පටි බාගා තත්ත යෝනිසෝ මනසිකාරා බහුලීකාරා. මේ ලෝකයේ බුදුරන් වහන්සේ පෙන්නනවා අත්තිබික කුසල ධර්ම තියෙන, අකුසල ධර්ම තියෙන, හීන පනීත කළුසුදු ධර්මතා තියෙනවා. ආන්නේ ධර්මතා පිළිබඳව තත්ත යෝනිසෝ මනසිකාරා බහුලීකාරා, ඒ ධර්මතා තුළ යෝනිසෝ මනසිකාරය බහුල වශයෙන් කරනවා නම් නූපං ධම්ම විචේ සම්බොජ්ජංගේ උපදිනවා. උපන් ධම්ම විචේ සම්බොජ්ජංගේ භාවනා වශයෙන් හිතේ වැඩි දියුණු වෙලා යනවා කියන බහුල වශයෙන් හිතේ ඒක පෝෂණය වෙලා සත්‍තිමත් වෙලා යනවා ධම්ම විචේ සම්බොජ්ජංගේ. ඒ වගේ ගත්තොත් ප්‍රීතිය හිතට උපදව ගන්න ප්‍රීති සම්බොජ්ජංගේ. එතකොටත් මොකද්ද? ඒත් යෝනිසෝ මනසිකාරය. අපි ප්‍රසාදනීය මොනහරි දේවල් අපි නැවත නැවත යෝනිසෝ මනසිකාර ප්‍රීතිය ඇති වෙනවා. අපි දුනු දානයක් ගැන සිහි කරනවා. එතකොට අන්නේ දානය ගැන සිහි කරන සීකන ප්‍රීතිය ඇති වෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ ගුණ සිහි කරනවා. අන්නේ ගුණ සිහි කිරීම තුළ අපිට අන්න බුදුරජාන් වහන්සේ මුල් කරගෙන අපිට මහා ප්‍රසාදය ප්‍රීතිය සකස් වෙනවා. ඒ ඔක්කොම යෝනිසෝ මනසිකාරය තුළ. ඒක ඉතින් ඒ නිසා මේ ජීවිතයේ මේ යථාර්ථයන් දකින්න, ඒ වගේම අවශ්‍ය ධර්මතා අවබෝධ කරගන්න මේ හැම දෙයකට මේ නිසා මේ යෝනිසෝ මනසිකාරය තමයි අවශ්‍ය. ඒ නිසා තමයි මේ සියලු ක්ලේශයන් ප්‍රහාණය කරලා මේ ධර්මය අවබෝධ කරගන්න නම් තිබිය යුතු දේ තමයි යෝනිසෝ මනසිකාරය. ඉතින් ඒ නිසා දෙකම දැනගන්න ඕනි. හැබැයි යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත්. එතකොට තමයි අයෝනිසෝ මනසිකාරය නතර කරලා පුළුවන් තරම් හැම මොහොතෙම යෝනි සෝමනසිකාරය කරන්න. එතට අපිට සංසාරක පුරුද්ධ නිතරම මොකද වෙන්නේ. අයෝනිසුව මනස බණක් ඇහුවත් සමහරලාට අයෝනිසු මනසිකාරයට යන ගතිය වැඩි. අපිට සමහරලාට ඔන්න නොතේරෙන බණක් කියන. එතකොට මොකද වෙන්නේ බොහෝදුරට? අයෝ නයෝ අපිට ඌ තේරෙන්නේ. අපිට මේ තේරෙන දෙයක් කිව්වනම් හොඳයි නේද? ඉතින් ඒකත් මොකද්ද? අයෝනිසුව මනසිකාරය. එතකොට මොකද ඇති වෙන්නේ? ඔය එතකොට එපා වීම සකස් වෙන. රතිය ඇති වෙන. රතිය ඇති වෙන්නේ නැහැ. නමුත් අපිට එන්න ඕනේ මොකද්ද? යෝනිසෝ මනසිකාරයෙන් අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මොන තරම් දේවල් අවබෝධ කරගෙන තියෙනවට අනේ මමත් කවදා හරි මේක අවබෝධ කරගන්න ඕනේ. ඉතින් ඒ වගේ තමයි මනසිකාර වෙන්නේ. නමුත් වෙන්නේ සමහරලාට අර විදිහේ මනසිකාරයන් තමයි එන්නේ. ඉතින් ඒ නිසා අර පුරුද්ද සාංශාරික නිතරම අයෝනිසෝ මනසිකාරය සකස් වීම තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා එකයි මේ අයෝනිසෝ මනසිකාරය හොඳට හඳුන ගන්න ඕනේ. ඒකයි. ඉතින් ඒ නිසා නිතරම අපිට ඒක වෙන මොනවා හරි අකුසලයක් වුණොත් වෙන්නේ අයෝනිසෝ මනසිකාරය පසුතැවෙනවා. ඉතින් පසුතැවෙන්න තැවෙන්න ඉතින් ඒ අයෝනිසෝ මනසිකාරය තමයි හිතේ වැඩ කරන්නේ. ඒ විදිහට හැම පැත්තෙම මේ අයෝනිසෝ මනසිකාරය හරියට සකස් වෙනකොට හර හැම ධර්මතාවයක්ම බල සම්පන්න. එතකොට සැකේ අවසැකේ පෝෂණය වෙනවා. එතකොට පසුතැවීමක් આવොත් පසුතැවීම පෝෂණය වෙනවා. ඒ වගේ හැම ධර්මතාවයක්ම අකුසල පාසුක මේ යෝනිසෝ අයෝනිසෝ මනසිකාරය කරන්න කරන්න මේ ඒක සකස් වෙනවා. ඒ තේන්සා යෝනිසෝ මනසිකාරය තුළ තමයි එතකොට ජීවිතේ අවබෝධ කරගත යුතු දේවල් අවබෝධ කරගන්නත්, ප්‍රහාණය කළ යුතු දේවල් ප්‍රහාණය කරන්නත්, සාස්සාත්තර කර යුතු ඒවා සාස්සාත් කරන්නත්, වැඩි යුතු දේවල් වඩන්නත්, වැඩි යුතු මඟ යන්නත් අවශ්‍ය වෙන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය. ඒකයි දුක සත්‍ය අවබෝධ කරගන්නත් උනි යෝනිසෝ මනසිකාරය, සමුදය සත්‍ය ප්‍රහාණය කරන්නත් යෝනිසෝ මනසිකාරය උනි, නිරෝධ සත්‍ය සාස්සාත් කරගන්නත් උනි යෝනිසෝ මනසිකාරය. ඒ වගේම මාර්ග සත්‍ය වඩන්නත් යෝනිසෝ මනස. ඒ කියන්නේ පළවෙනි එක සම්මා දිට්ඨිය. ඉතින් සම්මා දිට්ඨිය ඇති වෙන්නේ මොකෙන්ද? සද්ධර්මස්සය වෙන යෝනිසෝ මනසිකාරය. ඒක. ඉතින් ඒ නිසා හැම සම්මා සංකල්පයක් සකස් කරගන්න ඕනේ. එතකොට ඒත් මොකද්ද? සද්ධර්මස්සය වෙන යෝනිසෝ මනසිකාරයයි. නිර්වාණය පිළිබඳව අපිට නිර්වාණයේ ස්වභාවය අපිට අවබෝධ කරගන්න. ඒකටත් නිර්වාණ ස්වභාවය ගැන අපි කල්පනා ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදි පරිනිස්සග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. ඒතර ඒ නිරෝධයේ පිරිමළ අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න අවබෝධ කරගන්න ඒත් අවශ්‍ය වෙන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය. ඒ නිසා හැමතැනදීම මේ යෝනිසෝ මනසිකාරය අවශ්‍යයි. ඒ නිසා අවබෝධ කරගත යුතු දේවල් අවබෝධ කරගන්නත්, ප්‍රහාණය කළ යුතු දේවල් සියල්ල ප්‍රහාණය කරන්නත් යෝනිසෝ මනසිකාරය අවශ්‍යයි. ඉතින් ඒ නිසා මේ යෝනිසෝ මනසිකාරය අපි දිගට පැවැත්වුවොත් මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපිට අවබෝධ කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අපි අද මාතුකා වශයෙන් ප්‍රකාශ කරපු දේශනය තමයි ගෝතම සූත්‍රය. සංයුත්ත නිකායේ නිධාන සංයුත්තයට අයිති දේශනාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩින්න අවස්ථාවක, පුබ්බේව මේ භික්කවේ සම්බෝධා අනමි සම්බුද්දස්ස බෝධිසත්ත තස්සත්තේව සතු ඒ තදෝසි. මහණෙනි, සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න ඉස්සරලා බෝධිසත්වයන් වහන්සේ නමක් හැටියට ඉන්න කාලේ මේ වගේ අදහසක් ඇති වුණා. උන්වහන්සේ අපි දන්නවානේ දුෂ්කර ක්‍රියා කරලා නිර්වාණ අවබෝධය කරන්න බැරි වුණාට පස්සේ උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරා. ඒ කාලය තුල උන්වහන්සේ ගොඩාක් ධර්මතාවයන් පුරුදු පුහුණු කළා තියෙනවා. අපි දන්න ඕනේ දෙදා විතක්ක සූත්‍රෙම ඒක උන්වහන්සේ මේ විතර්ක කොටස් දෙකකට බෙදලා එතකොට ඒවා පිළිබඳව උන්වහන්සේ පුරුදු පුහුණු කළා තියෙනවා. ඒ වගේම උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන මොහොතේදීත් උන්වහන්සේ මේ මාර පරාජය සිද්ධ කරලා උන්වහන්සේ ඊට පස්සේ මේ පුබ්බේ නිවාසානුස්මති ඥානෙ ඇති කරගත්තා, චුතූපපාත ඥානෙ ඇති කරගත්තා. ඒතර මේ ඥාන දෙක ඇති කර ගැනීමත් එක්ක ලෝක සත්වයා කෙරෙහි උන්වහන්සේට මහත් වූ කරුණාවක් උපදුනා. කිච්චෝ වතායන් ලෝකෝ ආපන්නු, මේ ලෝකයා මහත් වූ ව්‍යසනයකට පත්වෙලා ඉන්නේ, මහත් වූ දුකකට ව්‍යසනයකට පත්වෙලා තියෙන්නේ. ජායති මේ සත්ත්වය ආයි ආයි මොකද වෙන්නේ? උපදිනවා. ජීයති උපදිච්චයයට මොකද වෙන්නේ? දිරනවා. ඊළඟට මීයති ඒ අය ආයි මැරෙනවා. ඊට පස්සේ එතනින් නැති වෙන්නේ. ආය චවති චුත වෙර උප්පජ්ජති ආයමත් තවත් උපතක් කරා යනවා. අතචපන මස්ස දුක්කස්ස නිස්සරණං නප්පජානාති. එතකොට මෙන්න මේ දුකේ නිදහස් වීමක් පේන්නේ නැහැ. මේක චක්‍රය වගේ ආය ආය ආයි උපදිනවා, දිරනවා, මැරෙනවා, ආයෙත් උත වෙලා ආයෙ ගිහිල්ලා ආයෙත් උපදිනවා. ඉතින් මෙන්න මේ ජරා මරණ ආදී මේ දුක්ඛයන්ගේ නිදහසක් පේන්නේ නැහැ මේ ලෝක සත්වයාගේ. ඉතින් වහන්සේට අර පුබ්බේ නිවාසානුස්මති ඥාන ලැබුණ මේ ලෝක එක සත්වයෙකු බැලුවොත් එම කරවරක් නැතුව කාලයක් තිස්සේ එනවා. චුතුතපාව ඥානෙට ආයේ මේ ගිහිල් එක එක තැන්වල උපදිනවා. ඉතින් මේකත් එක ලෝක සත්වයා කරේ උන්වහන්සේට ඇති වුණා. ඊළඟට උන්වහන්සේ බැලුව කුදස්සුනාම ඉමස දුක්ඛස නිස්සරණම් පඤ්ඤා ඉස්සචි ජරා මරණස්. මේ ජරා මරණ නැමැති මේ දුකේ නිස්සරණය කවදානම් වේයිද කියලා උන්වහන්සේ කල්පනා කරා. ඉතින් උන්වහන්සේ දේශනා කරනවා තස්ස මහියම් භික්කවේ ඒ තදෝසි. මහන්න මෙහෙම කල්පනා කරන මට අවබෝධනා කිස්මින් නුකෝ සති ජරා මරණං කිම්පච්චයා ජරා මරණං. ඒ නිසා මෙහෙම කල්පනා කරන මට හිතුණා මොකක් ඇති කල්ලිද මේ ජරා මරණ, ඊළඟට කිම්පච්චයා කුමක් හේතු කොටගෙනද මේ ජරා මරණ පවතින්නේ කියලා උන්වහන්සේට මේ ජරා මරණයම් පැවතීමේ හේතු උන්වහන්සේ විමසන්න පටන් ගත්තා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා තස්ස මයිහම් භික්කවේ යෝනිසෝ මනසිකාරා. මහණෙනි මම මේ විදිහට යෝනිසෝ මනසිකාරය කරනකොට අහු පඤ්ඤාය අභිසමය මට ප්‍රඥාව පහළුණ අවබෝධ වුණා. ජාතියා සති ජරා මරණං මේ ඉපදීම ඇති කල්ලි තමයි මේ ජරා මරණ කියලා උන්වහන්සේට අර යෝනිසෝ මනසිකාරය කරනකොට අන්න අවබෝධ වුණා. එතකොට බලන්න උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ ලබන්න එතන මොකද ප්‍රයෝග කරගෙන තියෙන්නේ? යෝනිසෝ මනසිකාරය. ඒකයි ඒකයි මෙතන ප්‍රධානප කියන්නේ තස්ස මයිහම් භික්කවේ යෝනිසෝ මනසිකාරා. මහානි මම යෝනිසෝ මනසිකාරය පත් කරනකොට ආහු පඤ්ඤාය අභිසමයෝ මේ ප්‍රඥාව පහළුණ අවබෝධ වුණා. ප්‍රඥාවට අවබෝධ වුණා මොකද්ද? ජාතිය සති ජාතිය ඇති කල්ලි ජරා මරණ. ඉතින් ප්‍රශ්නයක් හැටියට උන්වහන්සේ විමසවුවා මොකද්ද? කුමක් ඇති කල්හිද මේ ජරා මරණ? ඊට පස්සේ උන්වහන්සේ මේ ප්‍රශ්නෙට විසඳුම හොයාගත්තා. ජාතිය සති ජාතිය ඇති කල්ලි ජරා මරණ. ජරා මරණ ජාතිපච්චා ජරා මරණන්ති. ඒතර ජාතිය හේතු කොටගෙන තමයි මේ ජරා මරණ කියලා. ඊට පස්සේ උන්වහන්සේ ආයිමත් උන්වහන්සේට අදහසක් ඇති වුණා කිස්මින්නකෝ සති ජාති මොකක් ඇති කළේද මේ ජාතිය කියලා. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරන තස්ස මහියම් භික්කවේ යෝනිසෝ මනසකාරා මේ විදිහට නුවණින් විමසනකොට උන්වහන්සේට අවබෝධ වුණා භවපච්චයා ජාති භවය ඇති කල්ලි ජාති වේ භවපච්චයා ජාති. ඊළඟට උන්වහන්සේ ආයමත් කල්පනා කරා ඇයි මේ භවයක් පවතින්නේ, කුමක් ඇති කල්ලිද භවය, කුමක් හේතු කරගෙනද භවය. එතකොට උපාදාන සති භව උපාදානි ඇති කල්ලි භවය උපාදාන පච්චයා භව. ඊට පස්සේ ආයෙත් උන්වහන්සේ කල්පනා කරලා බැලුවා විමසලා බැලුවා ඇයි මේ උපාදානය, කුමක් ඇති කල්ලිද මේ උපාදානය, ඒ වගේම කිම්පච්චයා උපාදානං මේ උපාදානයේ කුමක් හේතුකට ගෙනද, කුමක් ඇති කල්ලිද කුමක් හේතු කරන කියලා බැලුවා. ඊට පස්සේ උන්වහන්සේට යෝනිසෝ මනස්කාරය කරනට අවබෝධ වුණා තණ්හාය සති තණ්හාව ඇති කල්ලි උපාදාන වේ තණ්හා පච්චයා උපාදානං කියලා. ඊට පස්සේ උන්වහන්සේ ආයමත් බැලුවා ඇයි මේ තණ්හාවක් පවතින්නේ, කුමක් ඇති කල්ලිද කුමක් හේතු කරගෙන. ඊට පස්සේ උන්වහන්සේට යෝනිසෝ මනසිකාරය කරනට අවබෝධ වුණා වේදනා වේදනාය සති වේදනාව ඇති කල්ලි තණ්හාවේ වේදනා පච්චයා තණ්හා. ඊට පස්සේ උන්වහන්සේ ආයමත් කල්පනා කරා කුමක් ඇති කල්ලිද කුමක් හේතු කොටගෙනද මේ වේදනාව කියලා ආයත් උන්වහන්සේ බැලුවා. ඊට කියනවා මහණනි මේ විදිහට යෝනිසෝ මනසිකාරය කරනට මේ ප්‍රඥාවට අවබෝධ වුණා පස්සෝ සති පිස්පර්ශය ඇති කල්ලි වේදනාවේ පස්සපච්චයා වේදනා කියලා. ඊට පස්සේ උන්වහන්සේ ආයමත් විමසුවා කුමක් ඇති කල්ලිද කුමක් හේතු කොටගෙනද මේ ස්පර්ශය පවතින්නේ? ඇයි ස්පර්ශයක් පවතින්නේ? ඊතර උන්වහන්සේට මේ විදිහට යෝනිසෝ මනසකාරය කරන යථාර්ථය හොයනකොට උන්වහන්සේට මේ ස්පර්ශය පවතින හේතුවත් අන්න අවබෝධ වුණා. සලායතන සති පස්සෝ සලායතන පත්‍ය පස්සෝ, සලායතන ඇති කල්ලි පස්සවේ සලායතනේ හේතු කොටගෙන ස්පර්ශය කියලා. ඊට පස්සේ උන්වහන්සේ සලායතන සම්බන්ධවත් ඊට පස්සේ ඇයි මේ සලායතනය පවතින්නේ, කිස්මින් සති කියන එක කුමක් ඇති කල්ලිද, කිම් පත්‍ය කුමක් හේතු කොටගෙනද. ඊට පස්සේ උන්වහන්සේ කියනවා මේ විදිහට නුවණින් විමසනකොට අවබෝධ වුණා නාම රූප ඇති කල්ලි අන්න සලායතන, නාම රූප පත්‍ය නාම රූප හේතු කොටගෙන සලායතන කියලා. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා කුමක් ඇති කල්ලිද මේ නාම රූප, කුමක් හේතු කොටගෙනද මේ නාම රූප පවතින්නේ. ඉතින් ඒ විදිහට යෝනිසෝ මනසිකාරය කරනකොට උන්වහන්සේට අවබෝධ වුණා විඥාන සති විඥාන ඇති කල්ලි නාම රූප වේ විඥාන පත්‍ය නාම රූපං කියලා. ඊට පස්සේ උන්වහන්සේ එතනින් නතරුනේත් නැහැ. ඇයි මේ විඥානයක් පවතින්නේ? ඉතින් උන්වහන්සේ ඊට පස්සේ කුමක් ඇති කල්ලිද මේ විඥානේ පවතින්නේ කියලා බැලුවා. ඒ විදිහට උන්වහන්සේ යෝනිසෝ මනසිකාරය කරනකොට විමසනකොට උන්වහන්සේට ප්‍රඥාවට අවබෝධ වුණා සංඛාර පත්‍ය විඥාන. සංඛාරේ ඇති කල්ලි සංඛාර හේතු කොටගෙන තමයි විඥානේ. ඊට පස්සේ උන්වහන්සේ තවදුරටත් බැලුවා ඇයි සංස්කාරයක් පවතින්නේ, කුමක් ඇති කල්ලිද කුමක් හේතු කොටගෙනද මේ සංස්කාර පවතින්නේ. එතන උන්වහන්සේට යෝනිසෝ මනසිකාරය කරනකොට අහු පඤ්ඤාය අභිසමයෝ ප්‍රඥා උන්වහන්සේට පහළ වුණා. අවිජ්ජාය සති සංඛාරා හොಂತಿ, අවිද්‍යාව ඇති කල්ලි සංඛාරවේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා. ඉති හිදං අවිජ්ජා පත්‍ය සංඛාරා, ඊට පස්සේ සංකාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතන, සලායතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදානං, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස උපායාස සම්භවන්ති ඒව මේ තස්ස, මෙන්න මේ විදියට කේවලස් මුළු ඔක්කොම දුකක්කන්ද මහා දුක් රාශියේ සමුදයෝ හෝති හට ගැනීම වේ. සමුදයෝ සමයුදයෝති, මෙන්න මෙහෙමයි හටගන්නේ, මෙහෙමයි හටගන්නේ කියලා. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු, කවදාකවත් නොහැසු මේ ධර්මතාවයන් පිළිබඳව චක්කුන් උදපාදී දහම් ඇස පහළ වුණා. ඊළඟට ඥානං උදපාදි ඥානේ පහළ වුණා. පඤ්ඤා උදපාදි ප්‍රඥාව පහළ වුණා. විද්‍යා උදපාදි විද්‍යාව පහළ වුණා. ආලෝකෝ උදපාදි, ඊට පස්සේ මොකදුනේ ආලෝකේ පහළ වුණා. අර තිබුණු කරවල ඇයි මේ දුක හටගන්නේ ඉස්සෙල්ලම ප්‍රශ්නයක් වුණානේ. මේ ජරා මරණයන් ඇයි මෙහෙම වෙන්නේ, ඒක හොයාගන්න බැරිනෝ. දැන් බලනකොට අන්න හේතු හම්බුණා, මෙන්න මේ විදිහට තමයි මේක හටගන්නේ කියලා. ආලෝකේ උන්වහන්සේට පහළ වුණා. ඊට පස්සේ උන්වහන්සේට මේ වගේ අදහසක් වුණා. කිස්මින්නුකෝ අසති, කුමක් නැති කල්ලිද ජරා මරණ නොහෝති, ජරා මරණ නැති වෙන්නේ කුමක් නැතිවීමෙන්ද ජරා මරණ නැති වෙන්නේ. කිස්ස නිරෝධා, කුමක් නිරෝධ වුණොත්ද ජරා මරණ නිරුද්ධ වෙන්නේ. එතකොට දේශනා කරන තස්සමයිම් බික්වේ යෝනිසෝ මනසිකාරා මේ විදිහටම විමසනකොට, නුවණින් විමසනකොට උන්වහන්සේට අහු පඤ්ඤාය අභිසමයෝ ප්‍රඥාව පහළ වුණා. ජාතිය අසති, ජාතිය නැති කල්ලි ජරා මරණන්න හෝති, ජරා මරණ නැහැ. ඊළඟට ජාති නිරෝධා, ජරා මරණ නිරෝධෝ, ජාතිය නිරුද්ධ වුණොත් ජරා මරණ නිරුද්ධ වෙනවා. ඊට පස්සේ ආය බැලුවා කුමක් නැති කල්ලිද මේ ජාතිය නැති වෙන්නේ, ඊළඟට කුමක් නිරුද්ධ වුණොත්ද ජාතිය නිරුද්ධ වෙන්නේ. එතකොට උන්වහන්සේට අවබෝධ වුණා භවය නැති වුණොත් භවය නැති කල්ලි භවය නිරුද්ධ වුණොත් තමයි ජාතිය නිරුද්ධ වෙන්නේ. ඊළඟට බැලුවේ ඇයි භවයක් පවතින්නේ නැත්නම් භවය නැති වෙන්නේ කුමක් නැතිවීමෙන්ද? කුමක් නිරුද්ධ වුණොත්ද භවය නිරුද්ධ වෙන්නේ? එතකොට උන්වහන්සේට අවබෝධ වුණා උපාදානයේ නැති කල්ලි භවයක් නැහැ, උපාදාන නිරුද්ධ වුණොත් භවය නිරුද්ධ වෙනවා. ඊට පස්සේ ඊට ආය බලන උන්වහන්සේට අදහසක් නැහැ ඇයි මේ උපාදානයක් නැති වෙන්නේ කුමක් නැති වුණොත්ද, කුමක් නිරුද්ධ වුණොත්ද මේ උපාදානය නිරුද්ධ වෙන්නේ? එතන උන්වහන්සේට අවබෝධ වුණා තණ්හාව නැති කල්ලි උපාදානයක් නැහැ, තණ්හාව නිරුද්ධ වුණොත් උපාදාන නිරුද්ධ වෙනවා. ඊළඟට උන්වහන්සේ ආයමත් අදහසක් ඇති වුණා කුමක් නැති කල්ලිද මේ තණ්හාව නැති වෙන්නේ, කුමක් නිරුද්ධ වුණොත්ද තණ්හාව නිරුද්ධ වෙන්නේ. එතකොට උන්වහන්සේ යෝනිසෝ මනසකාරයේ කරනකොට උන්වහන්සේට අවබෝධ වුණා වේදනාය අසති වේදනාව නැති කල්ලි තණ්හාවක් නැහැ, වේදනාව නිරුද්ධ වුණොත් තණ්හාව නිරුද්ධ වෙනවා. ඊට පස්සේ උන්වහන්සේට ආය අදහසක් වුණා කුමක් නැති කල්ලිද වේදනාවක් නැති වෙන්නේ, කුමක් නිරුද්ධ වුණොත්ද මේ වේදනාව නිරුද්ධ වෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේට යෝනිසෝ මනසකාරය කරනකොට අවබෝධ වුණා ස්පර්ශය නැති කල්ලි වේදනාව නැහැ, ස්පර්ශය නිරුද්ධ වුණොත් වේදනාව නිරුද්ධ වෙනවා. ඊළඟට වේදනාව පිළිබඳව බැලුවා වේදනාව ස්පර්ශයේ කුමක් නැතිවීමෙන්ද මේ ස්පර්ශය නැති වෙන කුමක් නිරුද්ධ වුණොත්ද ස්පර්ශය නිරුද්ධ වෙන්නේ. එතන උන්වහන්සේට යෝනිසෝ මනසකාරය කරනට අවබෝධ වුණා සලායතන නැති කල්ලි නැත්නම් සලායතන නැති කල්ලි ස්පර්ශය නෙවෙයි සලායතන නිරුද්ධ වුණොත් ස්පර්ශය නිරුද්ධ වෙනවා. ඊළඟට උන්වහන්සේ ආයමත් බැලුවා කුමක් නැති කල්ලිද මේ සලායතන නැති වෙන්නේ, කුමක් නැති වුණොත් නිරුද්ධ වුණොත්ද සලායතන නිරුද්ධ වෙන්නේ. එතකොට උන්වහන්සේට අවබෝධ වුණා නාම රූප නැති කල්ලි සලායතන නැහැ, නාම රූප නිරුද්ධ වුණොත් සලායතන නිරුද්ධ වෙනවා. ඊළඟට උන්වහන්සේ බැලුවා කුමක් නැති කල්ලිද මේ නාම රූප නැති වෙන්නේ, කුමක් නිරුද්ධ වුණොත්ද නාම රූප නිරුද්ධ වෙන්නේ. එතන උන්වහන්සේට යෝනිසෝ මනසකාරය කරනට අවබෝධ වුණා විඥානීය නැති කල්ලි නාම රූප නැහැ, විඥානීය නිරුද්ධ වුණොත් නාම රූප නිරුද්ධ වෙනවා. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා විමසුවා කුමක් නැති කල්ලිද මේ විඥානීය නැති වෙන්නේ, කුමක් නිරුද්ධ වුණොත්ද විඥානීය නිරුද්ධ වෙන්නේ. එතකොට සංස්කාර නැති කල්ලි විඥානයක් නැහැ, සංස්කාර නිරුද්ධ වුණොත් විඥානය නිරුද්ධ වෙනවා. ඊට පස්සේ උන්වහන්සේ ආයමත් විමසලා බැලුවා කුමක් නැති කල්ලිද මේ සංස්කාර නිරුද්ධ වෙන්නේ, ඒ වගේම නැති වෙන්නේ කුමක් නිරුද්ධ වුණොත්ද සංස්කාර නිරුද්ධ වෙන්නේ. එතකොට අවිද්‍යාය අසති අවිද්‍යාව නැති කල්ලි සංඛාරන්න හෝති සංස්කාර නැහැ, අවිද්‍යා නිරෝධ අවිද්‍යාව නිරුද්ධ වුණොත් සංස්කාර නිරුද්ධ වෙනවා. ඉතිහිද මේ විදිහට අවිද්‍යා නිරෝධා සංකාර නිරෝධෝ, සංකාර නිරෝධා විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ, නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ, සලායතන නිරෝධා පස්ස නිරෝධෝ, පස්ස නිරෝධා වේදනා නිරෝධෝ, වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ, තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරුජ්ජಂತಿ ඒව මේ තස්ස මේ විදිහට කේවලස්ස සියලුම දුක්ඛකන්දස දුකේ නිරෝධෝ හෝති නිරුද්ධ වීම නැතිවීම වේ. නිරෝධෝ නිරෝධෝති කෝ මේ භික්කවේ, මෙන්න මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි නැති වෙන්නේ කියලා පුබ්බේ අනුනුසුතේ සුදම් පෙර කවදාක්වත් නොහැසු ධර්මයන් පිළිබඳ දම් චක්කුන් උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, ආලෝක උදපාදි කියලා දහම් ඇස පහළුණා, ඥානෙ පහළුණා, ප්‍රඥාව පහළුණා, විද්‍යාවත් පහළ වුණා, ආලෝකයත් පහළ වුණා. මේ විදියට බුදුරජාන් වහන්සේ එතකොට උන්වහන්සේත් මේ ජීවිතය අවබෝධ කරගන්න සියලු ආශ්‍රවයන් නැති කරගන්න උන්වහන්සේත් උපයෝග කර තියෙන්නේ තොට මේ යෝනිසෝ මනසිකාරය මේ විදියට මේ හේතුඵල ධම පිළිබඳව අවබෝධ කරගෙන තමයි උන්වහන්සේ මේ සම්මා සම්බෝධිය කියන එක අවබෝධ කරගෙන තියෙන්නේ. ඒ සම්මා සම්බෝධිය අවබෝධ කරගන්න ශ්‍රාවකයන්ටත් මේ විදියට තමයි උන්වහන්සේ යෝනිසෝ මනසිකාරය කළා මේක අවබෝධ කරගන්න තියෙන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරන භාග්‍යතුන් වහන්සේත් සියලු කෙලෙස් නැතුලා අරිහත්වයට පත් වෙනවා. සියලු රහතුන් වහන්සේලාත් කෙලෙස් නැති කළ රහත් වෙනවා. ඒතර බුදුරජාන් වහන්සේත් වෙන්නේ රහත්, රහතන් වහන්සේලා වෙන්නේත් රහත්. ඒතර අහනවා භාග්‍යතුන් වහන්සේගේ රහතන් වහන්සේලාගේ තියෙන වෙනස මොකද්ද? ඒතර බුදුරජාන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ කියන්නේ අසංජාතස්ස මග්ගස්ස සංජනීතා, නැති මගක් ගිය කෙනෙක්, ඊළඟට නොකියපු මගක් කවුරුත් කිව්වේ නැති මගක ගිය කෙනෙක්, නොතිබුණු මාර්ගයක ගිය කෙනෙක්. ශාවකයෝ කියන්නේ භාග්‍යතුන් වහන්සේ කියපු මග ගිය අයට. එතකොට උන්වහන්සේට මේ විදියට යෝනිසෝ මනසකාරය කරනට එහෙම පාරත් මාර්ගයක් තිබුණේ නැහැ. උන්වහන්සේ විමස උන්වහන්සේ මාර්ගේ හදාගෙන තමයි හේතුඵල ධාම හොයාගෙන හොයාගෙන යන්න තියෙන්නේ. දැන් ශාවකයන්ට ශාවකයන්ට එහෙම හොය අමුතියෙන් හද හද යන්න දෙයක් නැහැ. ශාවකයන්ට පාර කියලා තියෙන්නේ විමසන්න විතරයි තියෙන්නේ. කෑම හදලා තියෙන කණ්ඩ විතරක් තියෙනවා වගේ. අය අමුතියෙන් හදාගන්න දෙයක් නැහැ. පාර හදලා තියෙන්නේ දැන් තියෙන්නේ පීවරෙන් පීවරට අන්න යන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා උන්වහන්සේ ඒකයි අපිට මේ ධර්මයේ දේශනා කරලා තියෙනවා, මාවත පෙන්වලා තියෙනවා. ශාවකයන් තියෙන එක නුවණින් විමසලා විමසලා ඒ සඳහා අවශ්‍ය සද්ධාව, වීරිය, සති, සමාධි, ප්‍රඥාදී ඉන්ද්‍රිය ධර්මයන් පෝෂණය කරගන්න. ඒ නිසා ශාවකයන්ටත් මේ විදිහට විමසුවත් උන්වහන්සේ අවබෝධ කරගත් ආකාරයටම ජීවිතය අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. ඒ නිසා ඒකයි බුදුරජාන් වහන්සේ මේ යෝනිසෝ මනසකාරය කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ. ඉතින් යෝනිසෝ මනසකාරය පැවැත්වීම තුළින් තමයි අපිට යම් දවසක මේ පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්න පුළුවන්. ඒතොර තමයි මේ දුක කියන්නේ සකස් වෙච්ච දෙයක් කියන එක අවබෝධ කරගන්නේ. එතෙක් අපිට දුක සකස් වෙච්ච දෙයක් නෙවෙයි මගේ කියලා තමයි පේන්නේ. ඉතින් ඒ නිසා දුක කියන දේ අවබෝධ කරගන්න, මේ දුක සකස් වුණා කියලා අවබෝධ කරගන්න මේ පටිච්ච සමුප්පාදොස්සේ යන්න ඕනේ. දැන් සෝතාපන්න ඵලයට පත්වෙච්චයට, සෝතාපට්ටි ඵලයට පත්වෙච්චයට මේ පටිච්ච සමුප්පාදය පිළිබඳව අන්න අවබෝධ කරගෙන තියෙන්නේ. ඒකට යෝනිසෝ මනසිකාරය කළා කළා මේ පටිච්ච සමුප්පාදය පිළිබඳව එයාට අවබෝධ. ඒ නිසා ජීවිතයේ පිළිබඳව සංකතයක් හැටියට තමයි අවබෝධ කරගෙන තියෙන නිසා තමයි මේ උපාදානස්කන්ධය පිළිබඳව සක්කාය දිට්ඨිය නැති වෙලා තියෙන. ඒ වගේම හැම ධර්මතාවයක් මේ අය නিত্য සුඛාත්ම වශයෙන් ගන්නේ නැහැ. ඇයි? හැම දෙයක්ම පේන්නේ හේතු ඵල හැටියට. හැම දෙයකම හේතු දකින්න පුළුවන්. ඉමස්මින් සති ඉදං හෝති, මේ ඇතිකල්ලි මේ වේ, මේ ඉපදුනොත් මේ උපදිනවා, මේ නැතිනම් මෙයත් නැහැ, මේ නිරුද්ධ වුනොත් මෙයත් නිරුද්ධ වෙනවා. ඉතින් ඒ විදිහට මේ පටිච්චසමුප්පාද ධර්මයන් පිළිබඳව හොඳ අවබෝධයක් සිහියක් නුවණක් සෝතාපන්නායට පිහිටලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි දුකක් හටගත්තට පස්සේ කිසිම මොහොතක අතරමං වීමක්, මම්මුලා වීමක් නැත්තේ. ඕනම දෙයක් හටගත්තට පස්සේ ඒකේ හේතුව දැකීමේ හැකියාව තියෙනවා. අතරමං වෙන්නේ නැහැ. ඇයි මට මෙහෙම උනේ කියන ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒ මොකද හැම දෙයකම හේතුව දන මේක තියෙන්නේ මේක නිසා කියලා. ඉතින් ඒ නිසා කෙනෙක් සෝතාපන්න වෙන්න නම්, ඒ මාර්ගය යන්න නම් නිතර මේ පටිච්චසමුප්පාද ධර්මයන් යෝනිසෝ මනසිකාරය කරන්නට, ඒ යෝනිසෝ මනසිකාරය කරන්න කරන්න තමයි මේක අවබෝධ කරගන්න හැකියාව තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ පිළිබඳව සම්මා දිට්ඨියක් ඇති කරගන්න නම් ඉතින් යෝනිසෝ මනසිකාරයම කරන්න ඕනේ. එතකොට තමයි මේ ජරා මරණ ආදී දුක් හට ගන්නකොට ඇයි මේ ජරා මරණ දුක් හටගත්තේ කියන හේතු වෙන. දැන් ජරා මරණ, ශෝක, පරිදේව, දුක් දුම්නස් කියන්නේ නිතර මොකද්ද? දුක. එතර ඒ දුක හටගන්නකොටම අපිට සිහ පීටන්නුන ඇයි මේ දුක හටගත්තේ කියලා. එතරන්න යෝනිසෝ මනසිකාරය කල්ල තියෙන නම් සිහ තියෙනු. යෝනිසෝ මනසිකාරය කල්ල තියෙන නම් සිහ තියෙනවා. එයා නිතර මනසිකාර කල්ල තියෙනවා නම් මේ ජරා මරණ සෝක පරිදේව දුක් දුම්නස් ඔක්කම ජාතිපච්චයා ජරා මරණ. නැතන් ජාති ඇතිකල්ලි ජරා මරණ වේ. ජාතිය නැති වුණොත් තමයි ජරා මරණ නැති වෙන්නේ. ඉතේ විදියට පුරුදු කරලා තියෙනවා නම් එයාට ඒ සිහිය උපදවා ගන්න පුළුවන්. ඒ නිසා මේ පටිච්චසමුප්පාදයේ පිළිබඳව අපිට උපදවා ගත යුතු දේ තමයි සිහිය. ඒක දැන් මේවා අපිට කටපාඩම් කර ගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඉගෙන ගන්නත් පුළුවන්. හැබැයි පිළිထන්නේ නැත්නම් මොකද්ද? සිහිය උපදව ගන්න අමාරුම දේ තමයි සිහිය. දැන් අපිට සාමාන්‍ය අධ්‍යාපනයකට මේක ඕන කෙනෙකුට කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේකේ අමුතු මහා මේකක් නැහැ. තියෙන්නේ සිහිය උපදව ගන්න බැරි ප්‍රශ්නේ විතරයි. මොකද උන්වහන්සේ මාර්ගය කියලා තියෙන්නේ අපිට කිසි ප්‍රශ්නයකුත් නැහැ. යන්නත් පුළුවන්. හැබැයි තියෙන්නේ මොකද මේ පිළිබඳව සිහිය උපදවා ගන්න එක තමයි හරි අමාරු. මේ පිළිබඳව සද්ධාව ඇති කර ගැනීම තමයි අමාරු. මේ පිළිබඳව නුවණ ඇති කර ගැනීම තමයි අමාරු. ඒ උපදව ගන්න නම් කළ යුතු දේ තමයි මේක යෝනිසෝ මනසිකාරය කරන්න ඕන. යෝනිසෝ මනසිකාරය කරන්න තමයි අන්න පුළුවන් අපිට භාගතුන් වහන්සේ විමස විදියට විමසන්න පුළුවන්. අපිට හැබැයි උන්වහන්සේට වගේ ප්‍රශ්න යන්නේ අපිට මාර්ගය හදලා තියෙන නිසා විමස විමස යන්න හරි පහසුයි. මොකද අපිට හේතුව කියලානේ තියෙන්නේ. අපි හේතු හොයන්න දෙයක් නැහැ. අපිට හේතුව පිළිබඳව ප්‍රශ්න කිරීමක් විතරයි කියන්නේ කුමක් ඇති කල්හිද මේ ජරා මරණ, කුමක් ඉපදුනොත්ද මේ ජරා මරණ, නැත්නම් කුමක් හේතු කරගෙන මේ ජරා මරණ. ඉතින් අපිට උන්වහන්සේ කියලා තියෙන්නේ ජාතියා සති ජරා මරණං හෝති ජාතිපච්චය ජරා මරණ. ඉතින් අපිට ඒකින් එක විමසිමස යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ පටිච්චසමුප්පාදයේ පිළිබඳව අපිට ඒතර මූලික වශයෙන් මේ වගේ අර්ථත් අපිට හොඳට පිළිබඳව අවබෝධය සිහිය නුනක් තියෙන්න ඕන අර්ථය පිළිබඳව. ඒකයි දැන් ජාති කියනකොටම සිහියෙන්න ඕන. මොකද ජරා මරණ කියනකොට අපිට සිහිය පිටන්න. මොකද්ද ජරා මරණ කියන්නේ? ඒතර බුදුරජාණන් වහන්සේ ඒවත් අපිට තෝරලා තියෙන්නේ. මොකද්ද මේ ජරාව? මොකද්ද මේ මරණය කියන එක? ඒතර ජරාව තෝරනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ යාතේ සන්තේ සංසත්තානන්තම්මි සම්මිසත්තනිකාය ජරා ජීර්ණතා කණ්ඩිච්ඡම් පාලිච්ඡම් වලිච්ඡතා ආයිනෝසාන ඉන්ද්‍රියාණං පරිපාක. ඒකට තමයි ජරාව. ඒතර අපිට මේ පිළිබඳ හොඳට සිහිය නුවණ තියෙන්න ඕනේ. ජරාව කියනකොටම අපිට සිහි වෙන්න ඕනේ. ජරාව කියන්නේ මේ කාර්ත වශයෙන් හොඳට තියෙන ඒ සිහිය උපදව ගන්නත් මොකද කරන්න තියෙන්නේ? ඒත් යෝනිසෝ මනසිකාරය. ඒ පිළිබඳව ජරාව කියන්නේ ඒ පිළිබඳව අපිට යම් පිළිගැනීමක් ඇති වෙන ඒත් තියෙන්නේ උපදවගත යුත්තේ යෝනිසෝ මනස. නැත්තම් අපි ඒ ජරාව කියන එක සමානලට අපේ පිහිටි සද්ධාවක් නැහැ. කවුරු හරි කිව්වොත් ජරාව කියන්නේ මේකයි කියලා ඊට පස්සේ මේ මූල ගිහිල්ලා ඊරවත් අරය කියපු තැන හිටුණා. ඒ නිසා මූල ජාතපතිට කියන්නේ මේ අර්ථය පිළිබඳවත් අපිට මුල් බැහැපු අන්න අර්ථයක් තියෙනුනේ. ඒ නිසා මේ ධර්මතාවයන් පිළිබඳ අර්ථ වශයෙන් හොඳට තියෙනවා. මොකද අර්ථය වරද්ද ගත්තොත් මොකද වෙන්නේ? ධර්මය අවබෝධ කරගන්න බැහැ. අර්ථය හොඳට ධර්ම කාරණා පිළිබඳව දෙන දැන් පටිච්ච සමුප්පාද කියන දැන්. ඒතර ඒව පිළිබඳ හොඳට අපිට සිහිය තියෙන්න ඕනේ. පටිච්ච කියන්නේ මොකද්ද? සමුප්පාදේ කියන්නේ මොකද්ද? දැන් පටිච්ච කියන්නේ එක වචනයක්. වචන ගොඩක් එතන නැහැ. එතන තියෙන එක වචනය. පටිච්ච කියන්නේ පාලි භාෂාවෙන් මේ හේතුවක් කියන එක. හේතුවක් නිසා කියන පටි සමුප්පාද කියන්නේ හේතුවක් නිසා සකස් වුණා කියන එක. ඉතින් ඒ හොඳට සිහිය තියෙන්න ඕනේ. ඒතර එහෙම සිහිය තිබ්බොත් ඒ පිළිබඳ හොඳ සද්ධාවක් තිබුණොත් කාටවත් අන්න වෙනස් කරන්න බැහැ. ඒතර වෙන විවිධ අර්ථ දාන්න පුළුවන් කමක් නැහැ. අපිට හැම වෙලේම හොඳ සිහියකුත් තියෙනවා, හොඳ පිළිගැනීමකුත් තියෙනවා. මොකද්ද මේ පටි සමුප්පාද කියන්නේ? මොකද්ද කියන එකයි. එතකොට බොහෝ තැන්වලදී මේ වචනේ තෝරන පටිච්ච කිම් පටිච්ච කුමද්ද හේතුව. එතකොට පස්ස පටිච්ච කියන කෙන ස්පර්ශය කියන ඊළඟට කියනවා තජ්ජං ජංජං පච්චයන් පටි ඒ හේතු නිසා තජ්ජා චජ්ජා වේදනා ඒ වේදනා හේතු තජ්ජස් චජ්ජස් පච්චයස් ඒ හේතු නැතිවීම ගමන් ඒ වේදනා නැති වෙන. එතකොට මේ පච්චය කියන්නේ දෙයක් නිසා කියන තවත් දෙයක් නිසා කියන කයි. එතකොට පටිච්ච සමුප්පාද කියන්නේ හේතුවක් නිසා කියන එක. හේතුවක් නිසා සමුප්පාද කියන්නේ හට ගන්න සකස් වෙන. හේතුවක් නිසා තමයි සකස් වෙන්නේ. ඒ හේතුව නැති වුණොත් සකස් වෙන්නේ නැහැ. ඒකයි. ඒතර දැන් නිතරම දේවල් සකස් වෙනවා. ඒතර මේ ඔක්කොම සංඛාර කියලා කියන ඔක්කොම සංඛාර. ඒතර මේ සංස්කාර සකස් වෙන්නේ හේතුවක් නිසා. ඒකයි. ඒතර මේ පටිච්ච සමුප්පාද කියන්නේ හේතුවක් නිසා ඊනකට සකස් වෙනවා. ඒකයි. හේතුව නිසා සකස් වෙනවා. ඒකයි පටිච්ච සමුප්පාද කියන්නේ. ඒතර ඒ පිළිබඳව අපිට හොඳට සීයන් නොන තිබුණොත් අපිට ඒක කාටවත් වෙනස් කරන්න පුළුවන් එකක් වෙන්නේ නැහැ. ඒ නිසා අර්ථය පිළිබඳව අපිට හොඳට සීයේ නුවණ තියෙන්න ඕන. ඊළඟට මේ විදියට ජාතිය කියනකොට අපිට සිහියට එන්න ඕනේ මේ ඒ ඒ සත්වයන්ගේ ඒ සත්ත්වනිකායවල දිරීමක් වේද, ඉන්ද්‍රියන්ගේ මේරීමක් වේද, ඊළඟට දත් කැඩීමක්, ඇඟ රැලි වැටීමක්, කෙස්සිදීමක් ඇද්ද, ආයුෂයන්ගේ පිරිහීමක් ඇද්ද, මේක තමයි චරාව කියන්නේ. එතර මේ ජීවිතේ නැත මේ කයේ සුන්දරත්වය කියන එක තියෙන්නේ තුනක. මොනවද? කෙසුයි, දතුයි, හමයි. ඉතින් ওই ටික වෙනස් වුණොත් එහෙම මොකද වෙන්නේ? සුන්දරත්වය කියන එක නැති වෙනවා. එතකොට අපි කියන දිරල වයසට ගිහිල්ලා කියලා නාකි කියනවා නේද? එතකොට කෙස් කළු නම් අම හොඳට තියෙනවා නම් දත් ටිකක් තියෙනවා නම් අන්න නාකි නෑ කියනවා. අපි කියමු අවුරුදු 20ක කෙනෙකුගේ දත් නෑ, කෙස් හොඳට මිදිලා හැම රැලි වෙලලා. එතකොට එයත් කවුද? නාකි. අවුරුදු 20ක් කියලා හරියන්නේ නෑ නේද? හොඳටම කෙස් ඉඳලා නම් ආච්චි කෙනෙකුගේ වගේ, සීයා කෙනෙකුගේ වගේ. ඒ වගේම හැම හොඳටම නිකන් කුස් කට්ටක් වගේ රැලි වැටිලා නම් දත් පොඩ්ඩක්වත් නැත්තම් දාපු දත් ටිකක් පේනවා නම් මොකද වෙන්නේ? එතකොට අන්න ආච්චි කෙනෙක් කියලා තමයි වයස ඇව්වොත් එම් 20යි නේද? එතන මේ ජීවිතයේ සුන්දරත්වයේ තියෙන මොකේද? ඔය තුනේ. ඒ නිසා තමයි යන්නේ තුන ගැන කියන්නේ කණ්ඩිච්චං පාලිච්චං වලිච්ච දිරනවා කියන්නේ ඕකයි. කණ්ඩිච්චං පාලිච්චං වලිච්චතා. ඒකයි. ඊළඟට ආයුනෝ සංහානි ආවිෂ පිරිහෙනවා. ඉන්ද්‍රියානම් පරිපාකෝ මේ ඇහැ කන නාසය දිව ශරීරේ මේ ඔක්කෝ මොකද වෙන්නේ? දිරාපත්ල පිරිහිලා යනවා, හානියට ලක් වෙනවා, පෙනිච්ච ඇහැ නොපෙනී යනවා. ඒක ඉන්ද්‍රියානම් පරිපාකෝ ඊළඟට ආයුෂ ගෙවිලා යනවා. මේකට තමයි චරාව කියන්නේ. ඒතර මරණය කියන්නේ ඒ සත්වයන්ගේ සත්නික චුති චවනතා බේදෝ අන්තරදානම් මච්චු මරණං කාලකිරියා කන්දානම් බේදෝ කලේබරස්ස නිකේපෝ. ඊළඟට ඒ ජාතිවල ඒ සත්නිකායවල් වල නොඑක් විද චුත වෙනවා, මැරෙනවා, ඊළඟට අන්තරදහන වෙනවා, ඔවගේ නම් කියනවා. කලේබරස් නිකේපෝ මේ කය බහා තබනේ කවුද? රහතන් වහන්සේලා. ඉතින් ඒ විදිහට ඒකට කියනවා. ඊළඟට කන්දානම් බේතු මිස්කන්ද මොකද වෙන්නේ? බිඳිල යනවා. කන්දානම් බේදු ඊළඟට කන්දානම් බේදු ස්කන්ධයන් බිඳිලන මේකට තමයි මරණය කියන්නේ. ඉතින් මෙන්න මේ දෙක එකතු වුණාම තමයි කියන්නේ මොකද්ද? ජරා මරණ. ඒකයි. ඒතර මේ දෙක තමයි ජරා මරණ කියලා කියන්නේ. ඒතර මේ ජරා මරණ කියනකොට අපි නම් ඒ වගේ අර්ථය සිහි වෙන්න ඕනි. ඒතර මෙන්න මේ ජරා මරණ කියන දේ අන කුමක් ඇති කල්ලිද, කුමක් හේතු කොටගෙනද මේ ජරා මරණ හට ගන්න. ඒතර තමයි කෙනෙක් යෝනිසෝ මනසිකාරය කරුන්ට යට අවබෝධ වෙනවා මොකක් හැටියටද? ජාති පච්චය. ඒතර ජාතිය කියන එක පිළිබඳවත් හොඳට අර්ථ වශයෙන් හොඳට සිහිය තියෙනවා. මොකද්ද මේ ජාති කියලා කියන්නේ? ඒතර කියනවා ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ. ඒ සත්ව කොටස් වල ජාති කියන්නේ උපදිනවා, සංජාති කියන්නේ දෙවතාවක් උපදිනවා, ඔක්කන්ති කියන්නේ මව කුස වලට බැස කරනවා, කන්දානම් පාතු භාව ස්කන්ධ පහළ වෙනවා, ආයතනානම් පටිලාභම් ආයතනයන්ගේ පහළ වීම. ඒතර අර්ථ වශයෙන් ගත්තොත් මේ ස්කන්ධ පහළ වුණා නම් ආයතන පහළ වුණා නම් ඒකට තමයි ජාති කියන්නේ. ඉතින් අර්ථ වශයෙන් හොදවට අපිට දැන් ඉපදිච්ච නිසා කියනකොට ඉපදුනේ මොනවද? ස්කන්ධ පහළ වුණා, ආයතන පහළ වුණා. ඒතර ජාති කියනකොට හොඳ සිය තියෙන්න ඕනේ. ඒකයි. ඒතර ජාති පච්චය ජරා මරණං කියනකොට මේ ස්කන්ධ පහළ වුණ නිසායි, මේ ආයතනයන්ගේ පහළ වෙච්ච නිසා මේ ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් තියෙන්නේ. ඒතර මේවා නැති වුණොත් අන්න ශෝක පරිදේව දුක් දුම්නස් නැස්කන්ද නැති වෙනවා. ඊළඟට ආයතනයන් නැති වෙනවා, ඒව නිරුද්ධ වෙනවා. එතකොට නන්න ජරා මරණ සෝක පරිදේ දුද්දුම් නස්සට ගන්නේ නෑ. ඉතේ නිසා තමයි මේ ජාතිය තෝරනට පෙන්නේ කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභ. එහෙනම් මේ ස්කන්ධයන්ගේ ප්‍රතිලාභය නිසායි ආයතනයන්ගේ ලැබීම නිසායි මේ ජරා මරණ සෝක පරිදේව දුක්දුම් නස් විඳින්නේ. එහෙනම් මේ ආයතනයන් යම්තාක් තණ්හාවෙන් ආශාවෙන් බැඳලා ඉන්නවද? ආයතනයන්ට යම්තාක් බැඳලා ඒතාක් ජරා මරණයන්ගෙන් බේරෙන්න බෑ. ඒකයි ආයායායි ඉතින් ජරා මරණ සෝක පරිදේව දුක්දුම් නස් එතනවා. ඒකයි ජාති නිරෝධ. ජාතිය නිරුද්ධ වුණොත් ජරා මරණ සෝක පරිදේව ඔක්කොම නිරුද්ධ වෙලා යනවා. ඉතින් ඒ නිසා මේ ජාතිය කියනකොටම අපිට හොඳට සිහිය පිහිටන්න ඕනි. ජාති කියන්නේ ඒ සත්වයන්ගේ මේ ඉපදී මේ වගේ ස්කන්ධ පහළවීම සහ ආයතනයන්ගේ පහළවීම. ඒතර උප්පත්ති ක්‍රම හතරකට පෙන්නනවා. මේ මොකද්ද කියනවා? අණ්ඩජ ජලාභජ ඕපපාතික බිත්තරවල සත්ව උපදිනවා, මෞකසවල උපදිනවා, තෙත් පරිසරය උපදිනේ වගේම උපපාතිකව උපදිනවා. ඉතින් ඔය ක්‍රම හතරකට ලෝක සත්වයන් උපදිනවා. නමුත් ඒ අණ්ඩජ උපදුනා තෙත් පහළ වෙන්නේ ආයතන හයයි ස්කන්ධ පහයි. ඊළඟට සංසේජ උපදුනා ඒත් එහෙමයි. ඊළඟට මෞකසක උපදුනා ඒත් උපපාතික දෙවියෙක් නිර්සත්ව වෙලා උපදින ඒත් මොනවද පහළ වෙන්නේ? ස්කන්ධ සහ ආයතන. ඒකයි. එතකොට මේ ಜಾති කියනකොට ආනේ අර්ථයෙන්න ඕනි. ඊළඟට ಜಾතිය පවතින හේතු විමසනවා. ಜಾතියක් ඇයි පවතින? එතකොට භවපච්චය භවයක් ඇති ගල්ලි භවය හේතු වෙනවා. එතකොට භවය කියනකොටම අන්න අර්ථයෙන්න ඕනි. භවය කියන්නේ මොකක්ද? එතකොට බුදුරජාන් වහන්සේ භවය තෝරලා තියෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කරනවා, ස්වාමීනි මේ භවය කියන්නේ මොකද්ද? එතකොට කියන කාම ධාතු වේපක්කං චානන්ද කම්මන්නා භවිස්සති අපිනිකෝ කාම භවෝ පඤ්ඤායේත. ආනන්ද මේ කාම ධාතුවේ විපාක පිණිස කර්ම සකස්ුනේ නැත්තම් කාම භවයක් කියලා එකක් ප්‍රකට වෙනවද පේනවද? ඒ වගේම රූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස්ුනේ නැත්තම් රූප ධාතුවක් තියෙනවද? අරූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස්ුනේ නැත්තම් අරූප ධාතුවක් තියෙනවද? ඒතර කියන කම්මං කෙත්තං කර්මේ තමයි කෙත. විඥානං බීජං විඥානේ බිජුවට තණ්හ සෙනෙහ. තණ්හව තමයි වතුර. එතකොට හීන ධාතුව කියන්නේ කාම ලෝකේ යම් කෙනෙකුගේ පැතුමක් ආසාවක් තිබුණා නම් කර්ම රැසුණා නම් ගිහිල්ලා උපදිනවා අන කාම භවී. ඊළඟට රූප ලෝකයේ විදිහට කැමැත්ත ආස කර්ම රැසුණා ගිහිල්ලා උපදිනවා රූප ලෝකේ නැත්තම් අරූපේ. ඒතර මේ කර්මය කියන්නේ හරියට ගත්තොත් මොකද? මේ භවය කියන්නේ හරියට ගත්තොත් කේත. ඒ කියන්නේ දෙයක් සකස් වෙන්න නැත්තම් මේ ගහක් හැදෙන්න තියෙන පොළොව වගේ. ඒක පසුබිම හැදෙනවා, කෙත හැදෙනවා. ඒකට තමයි මේ භවය කියන්නේ. ඒතර භවය කියනකොට අපිට අන්නේ අර්ථයෙන් ඕනේ මේ කාම ධාතු විපාක පිණිස කර්ම සකස් වීම, රූප ධාතු විපාක පිණිස කර්ම සකස්, අරූප ධාතුයේ විපාක පිණිස කර්ම සකස්. ඒතර භවයක් සකස් වුණු ගමන් උපදිනවා. උපදුනොත් ජරා මරණ හට ගන්න. ඒතර මේ භවය කියනකොට මේ විදිහට කෙටි අර්ථය පිළිබඳව අපිට හොඳට සිහියක් නුවණක් තියෙන්න ඕනේ. ඊළඟට භවයේ පිළිබඳවත් බලන කුමක් ඇති කල්ලිද මේ භවය, කුමක් ඉපදුනොත්ද, නැත්නම් කිමක් හේතු කොට කිම් පච්චය, කුමක් හේතු කොටගෙනද මේ භවයේ. මේකයි. ඊතර භවයේ පවතින හේතු විමසනොට ඊතර භවයේ මොකක්ද? උපාදාන ඇති කල්ලි භවයේ උපාදාන පච්චය භව. උපාදාන ඇති කල්ලි භවයේ උපාදාන හේතු කොටගෙන භවය. පච්චය කියන්නේ හේතු කොටගෙන. එතකොට උපාදානය කියන එක අර්ථ වශයෙන් ගත්ත උපාදානය කියන්නේ හිත බැඳිලා යන එක. හිත බැඳී යාමට තමයි උපාදානය කියන්නේ. උපාදාන බුදුරජාන් වහන්සේ පෙන්නනවා හතරක්. කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන සහ අත්ත්වාද උපාදානය. එතකොට මේ කාමයට හිත බැඳුනම් කාම උපාදානය කියලා කියන්නේ. ඊළඟට දිට්ටි මතවාද වලට බැඳෙනවා. ඊළඟට සීලබ්බත පරන්දු නැති කරන්න කියලා නොඑක ආකාර වෘත වලට සමය හිත බැඳිලා යනවා. එහෙම නැත්නම් මමය, මාගේ, මටයිති කියන ස්වභාවයට හිත බැඳෙනවා. ඒතර මේ බැඳුනොත් අන කවදාක්වත් ගැලවිල්ලක් නෑ. වෙන්නේ මොකද්ද? භවයක් සකස් වෙනවා. උපාදානයේ ඇති කල එකයි භවයේ උපාදාන වෙන්න 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 හිත බැඳෙන බැඳෙන ඒ මුල් කරගෙන කාමයට හිත බැඳුනොත් ඉතින් ඒක මුල් කරගෙන මොකද වෙන්නේ? භවයක් ඇදලා. හරි, එදා කිව්වේ මේ නිබ්බේධික සූත්‍රේ කාමේ මානෝ යමකට කැමති වුණොත් තජ්ජං තජ්ජං අත්තභාවං අබිනිබ්බාත් වේති පුඤ්ඤභාගයං වා අපුඤ්ඤ භාගයන් වා. ඊතර කාමයට කෙනෙක් කැමති වුණොත් මොකද වෙන්නේ? පිනට නැඹුරු වෙලා හෝ පවට නැඹුරු වෙලා හෝ අන්න භවය සකස් වෙනවා. ඉතින් ඒ නිසා මේ කාමයට හිත බැඳී ගියොත් එහෙම ඉතින් ගැලවිල්ලක් නැහැ. ඒක හිත බැඳුනොත් ඒක. ඒ නිසා මේ උපාදාන කියන්නේ අල්ල ගන්න ඕන කියන එක නෙමෙයි. අල්ල ගන්නවා කිව්වොත් කත්තුත්වයක් තියෙනනේ. උපාදාන කියන්නේ හිත බැඳිලා යන කියන එකයි අර්ථය වශයෙන් ගන්න ඕනේ. ඒ වගේම සමහර අය කාමයට බැඳෙන්නේ නැති වෙන පුළුවන්. නමුත් දෘෂ්ටි මතවාද වලට බැඳෙනවා. ඒක කාමය අනුභව කරන්නේ නැහැ. නමුත් දෘෂ්ටි මතවාද පවත් ඉන්නවා. ඉතින් ඒ අයටත් ඒත් ගැලවිලා නැහැ. ඒත් දෘෂ්ටි මතවාද වලට පත් වුණොත් ඒත් එහෙමයි. සමහරු කාමයට ඇතැල්ලවොත් නැතිකර සමහර දුක් නැති කරන්න කියලා නොයේ කුත සමාදන් වෙලා සත්තු වගේ ජීවත් වෙනවා. නොයේක යාග හෝ මරවම කරනවා. ඒත් ඒ අයට ගැලවෙන්න බැහැ. ඒකට බැඳිච්ච ගමන් ඒත් උපාදාන වෙනවා. සමහර අය ඔක්කොම අයින් කරලා ජානාදී දිනු කරනවා. කාමයට පරිහරණය කරන්නේ ඔය වැරදි ඒවා කරන්නේත් නැහැ. ඒ අය ජීවිතේ දුකින් නිදහස් වෙන්න කියලා නිර්වාණය කියලා හිතාන සමල්ලාට ජාන දිනු කරනවා. අට සමාපatti දක්වා හිත දිනනවා. නැත්තම් අසඤ්ඤාදී වඩනවා. ඒත් මොකද වෙන්නේ? ඒව වැඩුවට පස්සේ ඒවා මොකද වෙන්නේ? ඒවටත් හිත බැඳුනොත් මමය මාගේය මටයි. ඒත් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒ අයට හැදෙන භවය මොකද්ද? ජාන දිනු කරත් රූප අරූප භවයේ හැදෙනු. ඒකයි. ඒ විදිහට මේ දේවල් වලට බැඳුනොත් කිසි කෙනෙකුට මේ උපාදාන වුනොත් නම් භවයේ සකස් වීම නැහැ. ඒතකොට රහතන් වහන්සේලා අන සීල උපාදානයන් නිදහස් වෙච්ච අය. ඒ නිසා උන්වහන්සේලා සීල කිසිම දෙයකට හිත බැඳිලා නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේලාට නැවත භවයක් භව නිරෝධයි කියලා කියන්නේ. ඒක උපාදාන නිරෝධ නිසා උන්වහන්සේලාට භව නිරෝධ. මොකද කිසිම උපාදානයක් උන්වහන්සේලාගේ නැහැ. ඊළඟට ශ්‍රාවකයා බලන්න ඕනේ, ඇයි මේ උපාදානයක් පවතින? කුමක් ඇති කල්ලිද, කුමක් හේතු කොටගෙනද මේ උපාදානය කියලා විමසලා බලන්න. එතකොට තණ්හා ඇති කල්ලි උපාදාන වේ. තණ්හාව හේතු කොටගෙන තමයි උපාදාන. එත තණ්හාව බුදුරජාන් වහන්සේ තෝරන රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ඊළඟට ධම්ම තණ්හා. එතකොට යමකට ඇලුනොත් තමයි බැඳෙන්නේ. තණ්හාව කියන්නේ ඇලෙනවා කියන එක. එතකොට දෙයකට ඇලුනොත් ඒක තුල ඊට පස්සේ මොකද? බැඳෙනවා. ඒක ඇලුනොත් තමයි බැඳෙන්නේ. එතකොට ඇලෙන්නේ නැත්නම් බැඳෙන්නේ නැහැ. එතකොට මේ ඇලීම යම් තාක්කල් තියෙනවාද, ඒ තාකල් බැඳෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට ඇලෙන්න 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 මොකද වෙන්නේ? ධම්ම මේවට ඇලෙන්න 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 වෙන්නේ අන්න උපාදාන වෙන එක. උපාදාන වෙන්න වෙන භවය කියන එක සකස් වෙනවා. එතකොට බලනවා, ඇයි මේ ඇලෙන්නේ? කුමක් ඇති කල්ලිද, කුමක් හේතු කොටගෙන මේ ඇලෙන්නේ කියලා විමසලා බලනවා. එතකොට වේදනා පච්චය තණ්හා. විඳීමක් ඇති වුණොත් තමයි ඇලෙන්නේ. දේකට වින්දනයක් ඇති වුණොත් ඇලෙන්නේ නැහැ. ඒ නිසා වින්දනයක් ඇති වෙන්න මොونی දේකට ඇලෙන්නේ. සාමාන්‍ය ජීවිතේ අපි සමහර දේවල් ගන්න යනවා නේ. සමහරලාට ඔන්න මොනවද අපි ගන්න ගියා කිමුකෝ, මේ දොදොල්. ඉස්සල්ලා මොකද්ද කරන්නේ? ඉස්සෙල්ලා දෙන චූටි කෑල්ලක්. එතන වින්දනයක් ඇති වුණු ගමන් කැමැත්තක් ඇති වෙනවා. අනේ කැමැත්ත ඇති වුණු ගමන් පස්සේ මොකද වෙන්නේ? ගන්නවා. එනිසා නිතරම වින්දනයක් ඇති වුණොත් තමයි අන්න කැමැත්ත නැත්තම් තණ්හාව කියන එක ඇති වෙන්නේ. ඉතින් පුටුවක් ගන්න ගියා, කැඳන් ගන්න ගියා, මේසයක් ගන්න ගියා, ඉස්සෙල්ලා මොකද කරන්නේ? ඉඳගෙන බලනවා. ඒතොර ඉතින් හොඳට සැප පහසු නම් අන්න විඳීමක් ඇති කල්ලි කැමැත්තක් ඇති වෙනවා. ඒකයි. එතකොට විඳීමක් ඒක නැත්තම් අප්පා හරි නැහැ කියලා තැරලා එන එකට ඇලෙන්නේ නැහැ. අනේ. එතකොට කැමැත්තක් ඇති වෙන්න නම් විඳීමක් තියෙන්නම ඕනේ. ඒකයි වේදනාව ඇතිකල්ලි වේදනාව ඉපදුනොත් තණ්හාව වේ. ඊළඟට වේදනාවත් බලන වේදනාව කුමක් ඇතිකල්ලිද මේ විඳීමක් පවතින්නේ කුමක් ඇතිකල්ලිද කුමක් හේතු කොටගෙනද. එතකොට පස්සේ ඇතිකල්ලි වේදනාවේ පස්සේ පච්චයා වේදනා එකයි පස්සේ ඇතිකල්ලි පස්සේ හේතු කොටගෙන තමයි මේ වේදනාව. එතකොට ස්පර්ශය කියලා කියන්නේ මොකද්ද? තින්නම් සංගති පස්සෝ කරුණු තුනක එකතුවට තමයි පස්සේ කියන්නේ. ඇහැයි රූපයයි විඥානයයි යම් මොහතක එකතු වුණා නම් ආනෙකට පස්ස කියනවා. ඒ වගේම කනයි සද්දයයි විඥානයයි යම් වෙලාවක මුහුණා නම් එකතු වුණා නම් ගැට ගැහුණා නම් ඒකට කියනවා පස්ස කියලා. ඒ වගේම නාසයයි ගඳ සුවඳයි විඥානයයි යම් වෙලාවක එකතු වුණා නම් ඒකට කියනවා පස්ස. ඊළඟට දිවයි රසයයි විඥානයයි එකතු වුණා නම් පස්ස කියනවා. කයයි පහසයි විඥානයයි එකතු වුණා නම් ඒකට පස්සේ කියනවා. ඊළඟට මනසයි සිතිවිලි නැතන් ධම්මයි විඥානය එකතු වුණා නම් පස්ස කියනවා. එතන මේ එකතු වුණු ගමන් තමයි යන්න වේදනාවක් හට වෙන්නේ. එකතු වීම නැති වුණොත් වෙන්නේ. දැන් දිව තිබුණා කියලා එහෙම දිවට සුඛ වේදනාවක් නැතනම් වේදනාවක් දැනෙන්නේ නැහැ. වේදනාවක් දැනෙන නම් ස්පර්ශ වෙන්නම ඕනි. දැන් නිදාගෙන ඉන්නකොට ගිහිල්ලා තියෙනවා මොනවද ටොපියක් මෙන්තෝල් වගේ. එතකොට ඒකේ වේදනාව දැනෙන්නේ නැහැ. ඒකට ඇලෙන්නේත් නැහැ. කැමතිම ටොපිය දැන් තියලා තියෙන්නේ. ඒත් ආසාවක් ඇති වෙනවද? ඇති වෙන්නේ නැහැ. ඇයි? විඳීමක් කඩගෙන නැහැ. දැන් වේදනාවක් කඩගන්නේ නැහැ. ඇයි? විඥානීය නිදි ඇහැරවන්න ඕනේ. එතකොට ඇහැරිච්ච ගමන් අනේ ඔයා දැන්ද ගෙනල්ලා තිබ්බ කියලායි ටොපිය නේද? thank you කිය ඊට පස්සේ ටිකක් සූප්පු කරලා. එතකොට අන්න ස්පර්ශ වෙන්න ඕනි වේදනාවක් හට ගන්න. ඒ කියන්නේ දිවයි රසයයි විඥානයයි මිස් වෙන්න ඕනි. එකතු වුණොත් තමයි අන්න මේ වේදනාව කියන එක. එතකොට වින්දනේ ඇති වුණ ගමන් අන්න තණ්හාව ඇති වෙන. ඊට පස්සේ ඒකට බෙන් ටොපි අයින් කරන්න කියොත් එහෙම ඒකට කැමති. මොකද ඒකට අන්න බැඳිනවා. ඊට පස්සේ අයින් කරන්න කියොත් බෙනුන් අහන්නත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ විදිහට මේ ස්පර්ශය ඇති කල්ලි ස්පර්ශ හේතුකටගෙන තමයි නිතරම විඳීම් හටගන්නේ. ඊට පස්සේ බලනවා මේ ස්පර්ශය කුමක් ඇති කල්ලිද කුමක් හේතුකටගෙනද. එතකොට ස්පර්ශය සලායතන ඇති කල්ලි සලායතන හේතුකටගෙන. එතකොට ආයතන මේ බුදුරජාන් වහන්සේ හයක් දේශනා කරනවා. ඇහැ කන නාසය දිව ශරීරේ මනස මේක අජ්ජත්තික බාහිර වශයෙන්. එතන මේ සලායතනය ඇති කල්ලි වගේම සලායතන හේතු කොටගෙන තමයි නිතරම ස්පර්ශය වෙන්නේ. එතන ආයතනය කියලා කියන්නේ නිතරම දෙයක් නිෂ්පාදනය කරන. ඒ නිසා මේකට තව නමක් කියනවා ච පස්සායතනය කියලා. ච පස්සායතන ස්පර්ශ ආයතන හය කියනවා. ඇහැ කියන්නේ ස්පර්ශ ආයතන චක්කු කුම සම්පස්ස ආයතන ස්පර්ශ ඇහැ කියන්නේ ස්පර්ශ ආයතනය. කන කියන්නේ ස්පර්ශ ආයතනය. නාසය දිව ශරීරේ මනස කියන්නේ ස්පර්ශ ආයතනය. ඒතර මෙතනින් හැම වෙලේම නිෂ්පාදනය කරන මොකද්ද? ස්පර්ශය කියන එක හදනවා. ඒ නිසා මේවට ඒකයි ආයතනය කියලා කියන්නේ. ඒතර ඇහැ කියනකොට අපි දන්නවා මේක කර්මාන්ත ආයතන වගේ මේකත් ආයතනය. මේක හැම වෙලේම නිෂ්පාදනයක් කරනවා. මේ ස්පර්ශ වුණාට පස්සේ වෙල ටික දන්නවනේ. ස්පර්ශයෙන් තමයි වේදනා, ඊළඟට තණ්හා, ඊට පස්සේ වේදනාවෙන් කැටගොඩ ස්පර්ශ වුණාට පස්සේ සංඥාව, වේදනාව, චේතනාව, කර්ම, ඊළඟට ඔක්කොම ඇති වෙන්නේ ස්පර්ශ වුණාට පස්සේ. ඒ නිසා ස්පර්ශය සකස් වුණාට පස්සේ තව ගොඩක් හදලා දෙනවා. ඒ නිසා මේ සියලුම දේවල් නිෂ්පාදනය කරන්න උපකාර වෙන දේ තමයි ආයතන. කියන්නේ ආයතන ඔස්සේ තමයි නිෂ්පාදනය කරන්නේ. ඊට ප්‍රධාන වෙන්නේ මේ ස්පර්ශය වුණාට පස්සේ අනිත් ටික ඔක්කොම වෙනවා. එනිසා දුක හදලා දෙන නිසා, දුක සකස් කරලා දෙන නිසා මේවට කියනවා ආයතන. භවයේ හදලා දෙන නිසා, ජරා මරණ හදලා දෙන නිසා මේවට කියනවා ආයතන කියලා. එතකොට මෙන්න මේ ආයතනේ ක්‍රියාකාරීත්වය, ආයතනේ සකස් වෙන නැත, ආයතනේ කුමක් ඇති කල්ලිද? දැන් බාහිර ආයතනයක් නම් කවුද ඉන්න ඕනේ? කි වැඩ කරන අය ඉන්න ඕනේ, ඒකේ මේවන අය ඉන්න ඕනේ. ඒතර තමයි ආයතනේ වැඩ තියෙන්නේ. ඒ වගේ මේ ආයතන හයේ කුමක් ඇති කල්ලිද, කුමක් හේතු කොටගෙනද? එතකොට මේ ආයතන පෙනෙනා නාම රූප ඇති කල්ලි සලායතන වේ. නාම රූප හේතු කොටගෙන සලායතන වේ. ඊතර ඒ විදිහට බලනවා. එතකොට නාම රූප කියන කොට අන්න සිය පීටන්න ඕන. මොකද්ද නාම, මොකද්ද රූප කියන. එතකොට නාම ධර්ම හැටියට පෙන්වන්නේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. එතකොට නාම කියනකොටම 100ට එන්න ඕනි. ඒකයි. නාම කියනකොටම 100ට එන්න ඕනි. වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. ඊළඟට රූප කියනකොට චත්තාරෝච මහා භූත චතුන්නංච මහා භූතානං උපාදාය රූපං, සතර මහා ධාතුත් ඒ නිසා හටගත්තේ. ඉතින් මේ විදිහට කෙටි අර්ථ අපේ හිතට එන්න ඕනේ. ඒතර තමයි මේ නාම රූප එකතු වීම තුල තමයි නිතරම සලායතන සකස් වෙන්නේ. ඒතර නාම රූප යම් වෙලාවක එකතුණු ගමන් ආයතන ක්‍රියාත්මක වෙනවා. ඒක. ඒතර නාම රූප නිතරම හැම මොහොතෙම ඉන්නේ, එකට ඉන්නේ, එකට බැඳිලා ඉන්නේ, වෙන් කරන්නේ මොකද? නාම රූප එකට නිතරම ඉන්නේ. ඉතින් නාම රූප හේතු කොටගෙන නේ නිසා නිතරම සලායතන සකස් වෙනවා. සලායතන හේතු කරගෙන තමයි ඊට පස්සේ පස්සේ හේතු කොටගෙන වේදනායි විදිහට. ඊට පස්සේ බලනවා මේ නාම රූප. නාම රූප කුමක් ඇති කල්ලිද, කුමක් හේතු කොටගෙනද? ඒතර නාම රූප විඥානේ ඇති කල්ලි නාම රූප වේ විඥාණය හේතු කොටගෙන නාම රූප. ත්‍රිවිඥාන බුදුරජාන් වහන්සේ පෙන්නනවා කීයක්ද? හය. ත්‍රිවිඥානයේ කියනකොට චක්කු විඥානේ, සෝත විඥානේ, ගාන විඥානේ, දිව විඥානේ, කාය විඥානේ, මනෝ විඥානේ. මේ විදිහට විඥාන හය මතක් වෙන්න ඕනේ. ත්‍රිවිඥානය ඇති කල්ලි විඥානේ හේතු කොටගෙන. ත්‍රිවිඥානය කියන්නේ නගරයක නැත්නම් ආයතනයක ප්‍රධානියා වගේ. ඒතර යාගේ දැනුවත්භාවයේ අනසකනුව තමයි ඇතුළේ අය අන්න සේවය කරන. ඒ වගේ විඥානයෙන් දෙයක් දැනගත්තොත් තමයි නාම රූප ක්‍රියාත්මක වෙන්නේ. ඒතර නාම රූප විඥාන නිතරම හැබැයි එකට නිතරම ගිවිසුම් කරගෙන නැත, එකට එකතු වෙලා වැඩ කරන්නේ. විඥානයට තනියෙන් බෑ, නාම රූප වලටත් තනියෙන් බෑ. මේ දෙගොල්ලම නිතරම එකතු වෙන නිසා පෙනෙන බටමිටි දෙකක් හේතු කරා වගේ කියන විඥාන නාම රූප. ඒ විඥාන නාම රූප එකතුව නිසා තමයි මේ සියල්ලම සකස් කරමේ නැත ආයතනයන්ගෙන් දෙයක් නිස්පාදනය කළ එළියට එන්නේ. එතකොට විඥානය පිළිබඳව බලන කුමක් ඇති කල්ලි, කුමක් හේතු කරගෙනද මේ විඥානය? එතකොට සංඛාර ඇති කල්ලි සංඛාර හේතු කොටගෙන. එතකොට සංස්කාර කෙනෙකුට ගොඩාක් අර්ථ තියෙනවා. එතකොට සකස් වෙච්ච දේවල් වලට අපි සංඛාර කියනවා. මේ මොහොතේ සකස් වෙන දේවල් වලත් සංඛාර කරනවා. අනාගතේ දේවල් සකස් වෙන ඒවටත් කියනවා සංඛාර කියලා. එතකොට විඥානේ සකස් වෙච්ච දේ තුලත් විඥානේ පදින මේ මොහොතේ සකස් වෙන දේ තුලත් විඥානේ සකස් වෙනවා. ඒ වගේම අනාගතේට සකස් වෙන දේ ඔස්සේත් විඥානේ සකස් වෙනවා. ඒකයි සමහර තැන්වලදී එකකදී ඒට පෙන්න පුඤ්ඤං චේ භික්ඛවේ සංඛාරං අபிසංකෝති පුඤ්ඤූපකං හෝති විඥානං. මේ විඥානීය පුඤ්ඤාபிසංකාර හැදුනොත් පිනට ගිහිල්ලා සකස් වෙනවා. අපුඤ්ඤාபிසංකාර හැදුනොත් අකුසලයට ගිහිල්ලා විඥානෙ පවතින. ඊළඟට ආනිඤ්ඤාபிසංකාර හැදුනොත් එතන ගිහිල්ලා විඥානෙ පවතින. මේ විදිහට මේ සංඛාර කියනකොට අපි අවබෝධ කරගන්න ඕනේ මේ සකස් වෙච්ච දෙයක් නැතන් සකස් වෙන දේවල් තුල තමයි නිතර විඥානේ පවතින. සකස් වෙනවා නම් විඥානේට ගැළවිලා නැහැ. ඒක ඒ නිසා සංස්කාර තුල තමයි මේ විඥානේ පැවැත්ම තියෙන්නේ. ඊළඟට සංස්කාර සකස් වෙන්නේ ඇයි කියලා බලනවා. එතකොට කුමක් ඇති කල්ලිද කුමක්? එතකොට අවිජ්ජා පත්‍ය සංඛාර. මේ සියල්ලම සකස් වෙන්නේ කරුවලේ තමයි සියලු සකස් වීම සකස් වෙන්නේ. සකස් වෙච්ච ඒවා පිළිබඳවත් කරුවලයි. සකස් වෙන ඒවා පිළිබඳව පේන්නේත් නැහැ. දැන් පේනවද සකස් වෙනවා? ඒවා පේන්නේත් නැහැ. දැන් භවයේ හැදිලා තියෙන සකස් වෙනවා. පේන්නේ නෑ, ඔක්කොම කරුවල. එනිසා සියලු සංස්කාර සකස් වෙන්නේ අවිද්‍යාව හේතු. එනිසාන්න අවිද්‍යාපච්චයා සංකාර, සංකාරපච්චයා විඤ්ඥානම්, විඤ්ඥානපච්චයා නාමරූ පන්නාමරූ පච්චයා සලායතනන්, සලායතන පච්චයා පස්සූ, පස්සපච්චයා වේදනා, වේදනා පච්චයා තන්නා, තන්නා පච්චයා උපාදානං, උපාදාන පච්චයා බවූ, බව පච්චයා ජාති, ජාති පච්චයා ජාතයේ හේතුකොට ගෙන යන්න ජරා මරණ සෝක පරිදේව දුක්ක දෝමන සුපායාස සම්බා. ඒව මේ තස්ස ඒවම් මෙසේ කියන එකයි, මේ ක්‍රියාවලිය නිසා කියන එක. ඒවම් ඒව මේ තස්ස කේවලස්ස සියලුම දුක්ඛ කන්ද දුකේ සමුදය වූ අන්න හට ගැනීම. ඒකයි සමුදය කියන්නේ හට ගන්න. ඒතර දුක කියන්නේ මොකද්ද? සකස් වෙච්ච දෙයක් හටගත් එකක්. ඒතර හටගත්තේ මෙන්න මේ විදිහට. ඒක ඒතර ඒතර පරිසම්පදේ ඒ ධර්මතාවයන්ට ආසන්න හේතු තමයි තියෙන්නේ. ඒ නිසා තමයි සමාරව හැමතැනම කියවෙන වේදනාව එක එක තැන්වල කියවෙන වේදනාව තනීමුත් කියනවා, නාම රූපවලත් කියන උපදිනකටත් වේදනාව කියන. උපදිනා කියන්නේ මොකද්ද? කන්දානම් පාතු බව. එතකොට ගන්න වේදනාව කතා කරනවා නේද? වේදනාව වෙනමත් තියෙන. ඒතර මේක අපි අවබෝධ කරගන්න ඒ ධර්මතාවයන්ට ආසන්න හේතුව තමයි, නැත්නම් ඒ ධර්මතාවයේ පවතින හේතුව තමයි මේකේ ආන්න පෙන්වන්නේ. ඉතින් ඒ නිසා තමයි මේවා උඩිමුත් තියෙනවා, යටිනුත් තියෙන හැමතැනමත් තියෙන. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මේ දේ පවතින්නේ මෙන්න මේ හේතු නිසා. ඒකෙන් ඉඳන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් පවතින්න නම් නැත කුමක් ඇති කල්ලිද? ජාතිය ඇති කල්ලි ජාති පත්‍ය. එහෙනම් මේව නැති වෙන්නේ ඔන්න ජාතිය නැති කල්ලි ජාතිය නිරුද්ධ වීම. ඒතර නිරෝධයත් ඒ විදිහට බලන්න පුළුවන්. ඒතර ඒ දේවල් නැති වෙනකොට ඒ ධර්මතා නැති වෙලා යනවා. ඉතින් මේ විදිහට නුවණින් නැත යෝනිසෝ මනසකාරය පවත්වන්න තමයි අපිට මේක අවබෝධ කරගන්න, මේ පිළිබඳව ප්‍රඥාව ඇති කරගන්න, සිහිය ඇති කරගන්න ඔක්කොටම උපකාරී වෙන්නේ අපි මේක නැවත 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 යෝනිසෝ මනසකාරය කරන්න ඕනේ. ඉතින් යෝනිසෝ මනසකාරය කරන ක්‍රමයේ බුදුරජාන් වහන්සේ ධර්මයේ තුලින් පෙන්නලා තියෙනවා. ඉතින් සත් ධර්මයේ තුලින් අන යෝනිසෝ මනසකාරය කරන හැටි තමයි පෙන්නන්. ඉතින් ඊට පස්සේ ඒ අහපු ධර්මයේ මොකද කරන්න ඕනේ? අන්න විකාශනය කරන්න ඕනේ. විකාශනය කරන්න යන තමයි පේන්න පටන් ගන්නෙ. ජාතිපච්චයා තමයි ජරා මරණ කියලා. නැත්තම් ජරා මරණ කවුරු පච්චයාද? ගහපච්චයා නේද? නේද? දැන් මවපු දෙවියෝ නිසා, නැත්තම් අරයා නිසා, මෙයා නිසා තමයි මේ හඬන්නේ වැළපෙන්නේ කියලා පේන්නේ. අරයා මට වද දුන්නා, ඒපත් ඒ නිසා තමයි මම මේ දැන් අඬන්න ඉන්නේ. ඉතින් ඒ විදිහට තමයි අපිට පේන්නේ. ඉතින් අපිට සිහිය පීටන්න ඕනි කවුරුත් කරපු දෙයක් නෙවෙයි. ඉපදිච්ච නිසා. ඉපදුනේ මොනවද? අන්න කන්දානම් පාතු බාවෝ, ආයතනානම් පාඩලාබෝ, ස්කන්ධ පාලුනේ නිසායි ප්‍රශ්නේ. ආයතනයම් පාලුනේ ප්‍රශ්නේ. මේවා නිරුද්ධ වුණොත් අන්න මේවා නිරුද්ධ වුණොත් ජරා මරණ නැහැ. මේවා නිරුද්ධ කරන්නේ මොනවද? මේකට තියෙන තණ්හාව නිරුද්ධ වුණොත් අදම එතකොට ශෝක පරිදේව දුද්දම නැසට ගන්නවද? නෑ. ආයතනයෙන් තියෙන තණ්හාව අදම නැති වෙනවා. එතකොට හනන්නේ වෙලපෙන ශෝක කරයිද? නෑ. ඒකයි. ඒව මුකුත් කරන්නේ නෑ. ඒක ඒව නිරුද්ධ වෙනකොටම ප්‍රශ්නේ ඉවරයි. එහෙනම් මේවා පවතින තාක්කල් අන්න ඉපදිච්ච දේ ආයි පවතින තාක්කල් තණ්හාව තියෙන තාක්කල් ගැලවෙන්න බෑ. එතකොට මේකේ තණ්හාව හැබැයි නිරුද්ධ වුණොත් ආයෙ හෙට ඉඳලා හනන්නේ වෙලපෙන ශෝක කරන්නේ පසුතැවෙන්නේ දුක් වෙන්නේ මුකුත් වෙන්නේ ඒකයි. මොකද මේ පහළ වෙච්ච ස්කන්ධයන්ට ආයතනයන්ට කිසිම තණ්හාවක් කැමැත්තක් නැහැ. මේකයි. ඒ නිසා මේ ජරා මරණ ශෝක පරිදේ දුක් දොම්නස්යන්ගෙන් නිදහස් වෙන්න නම් මේ නිරුද්ධ වෙන්න ඕනේ ජාතිය. ඒ නිසා දැන් අපිට මේ ජීවිතේට ශෝක පරිදේව දුක් දුම්නස් නිරන්තරයෙන් හට ගන්න ඉස්සෙල්ලාම කළ යුත්තේ මොකද්ද? සිහිය පීටව ගන්න ඕනි. මට මේ සකස් වෙලා තියෙන දුක මොකද්ද? කායිකයිද මානසිකයිද? ඒ විග්‍රහ කර ගන්න ඕනි. එතකොට ඔන්න පේනවා දැන් මේක කායිකයි, මේක ඔන්න ලෙඩක් හැදුනොත් ඒක කායිකයි. ඊට පස්සේ ශෝක පරිදේව දුක් දුම්නස් නේව සම්පූර්ණ මානසිකයි. එතකොට බලනවා මේ හඬන්නේ වැළපෙන්නේ තැවෙන්නේ මේ මානසික දුක. එතන මෙන්න මේ කායික වෙන්න පුළුවන්, මානසික දුක වෙන්න පුළුවන්. ඇයි මට මේ ජරා මරණ දුක් අන්න කුමක් ඇති කල්ලිද කියලා විමසලා බල. ඒකයි කුමක් ඇති කල්ලිද, කුමක් හේතු කොටගෙන. එතකොට අන්න යෝනිසෝ මනසිකාරය කරනවා, කියන්නේ ඒක ඇත්ත ස්වභාවය බලනවා, කියන්නේ හේතුව හරියටම බලනවා. ඒකයි හරියම හේතු විමසලා බලනවා. හරියම හේතුව කවුද කියලා දුන්නේ? බුදුරජාන් වහන්සේ. ඒකයි බුදුරජාන් වහන්සේ හරියටම හේතුව කිව්වා. ජාති පච්ච නැතන් ජාතිය ඇති කල්ලි ජරා මරණ වේ, ජාතිය ජාති පච්චය ජාතිය හේතු කොට ගෙන තමයි මේ තියෙන්නේ. ඉතර ජාති හේතු කරගෙන තමයි මේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝ මනසුපායාසයන්. ඉතින් ඒ විදිහට අන්න එයා බලනකොට අර ජාතිය කියන දෙයට මොකද වෙන්නේ? කලකිරෙනවා. එතකොට මොකද වෙන්නේ? උපත කියන දෙයට කලකිරෙන. උපතට කලකිරෙන මොකේද කලකිරෙන්නේ? රූපෙට, වේදනාවට, සංඥාවට, සංකාරයට, විඥාණයට, ඊළඟට ඇහැට, කනට, නාසයට ඌව නිපදිලා තියෙන්නේ. ඒවට තමයි ඊට පස්සේ ජාතියට කලකිරෙනවා කියලා කලකිරෙන මොකේද? ආනිස්කන්ධයන්ට කලකිරෙනවා, ආයතිරයන්ට කලකිරෙනවා. ඒකයි. එතකොට ඒ කලකිරුණොත් මොකද වෙන්නේ? ඒ ස්කන්ධයන්ට යන් තණ්හාවක ආසවතිබත ඒක නැතුන. නිම්බින්දම් කලකිරුණ ගම මොකද වෙන්නේ? නිම්බින්දම් විරජ්ජති, විරාග විමුච්චති. අන්න ඉතේ විදියට කෙනෙකුට ඒකෙන්ම නිදහස් වීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදියට ඒ නිසා අපිට මේ එකක් හරි අඩුම ගන්න පුරුදු පුහුණු කරන්න පුළුවන්. ඔක්කොම ගිය නැතත් එකක් පුළුවන්. ඇයි? මොකද හැමදාම ජීවිතය කියන්නේ නිතරම අපිට දුක කියන එක සකස් වෙනවා. දුක සකස් වෙනකොට ඉතින් සාමාන්‍ය ස්වභාවය තමයි අතරමං වෙන එක. ඇයි මට මෙහෙම වුනේ? ඉතින් අපි ප්‍රශ්න කරන එක කරන. ඇයි මට මේ ප්‍රශ්නේ වුනේ? මොකද්ද මගේ දෝෂේ? එහෙම අපි නිතරම දකිරේ. ඒ නිසා අපි සියපරලා බලන්න ඕනි. මේ ශෝක පරිදේව දුක්නම් නැසෙන්න පුළුවන්, මේ ජරාව මරණය වෙන්න පුළුවන්, මේ සියලුම දුක්ඛයන් ජාති ඇති කල්ලි නැත්නම් ජාති ඇති කල්ලි නැත්නම් ජාතිය හේතු කොටගෙන. ඉතින් ඒකම බලන්න පුළුවන් ජාතිපච්චයා කියලා. ඉපදීම හේතුකද. ඉතින් උන්වහන්සේ තේම යෝනිසෝ මනස. ඒතකොට එකම දේ නැවත නැවත ඒ හේතුව නැවත නැවත මනසකාර කිරීම තමයි අන්න මෙතන යෝනිසෝ මනසකාර කියන්නේ. ඒතකොට දේක තියෙන යථාර්ථය, කියන්නේ ඉපදුනේ හේතුව මොකද්ද? ඒක තමයි ඇත්ත. මොකද්ද? කියන්නේ ජරා මරණ වලට හේතු ඉපදීම. ඒක ඒක තමයි ඇත්ත. ඉතින් ඒක බලන්න 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 තමයි යන්න මේ පිළිබඳව සම්මා මොකද දිටි දිටි පහල වෙන. ඒතර ජරා මරණී ඥානං, ජරා මරණ සමුදය ඥානං, ජරා මරණ නිරෝධේ ඥානං, ජරා මරණ නිරෝධගාමිනී පටිපදා. ඒක තමයි සම්මා දිටි. කියන්නේ ජරා මරණය අවබෝධ කරගන්නවා, ජරා මරණ සමුදය. මොකද ජරා මරණ සමුදය? ජාති සමුදය ජරා මරණ. ජාති නිරුද්ධ වුණොත් අන්න ජරා මරණ. ඒ සඳහා කළ යුතු දේ තමයි ආර්යම්. ඒකෙන් ඇති කරගත් යුතුදේ සම්මාදි. දැන් සම්මාදිට්ඨිය ඇති වෙන්න තමයි මේ අහපු දේ, අහපු සද්ධර්මය අන්න යෝනිසෝ මනසකාරේ කරනවා. ඉතින් ඒ විදිහට අපිට පුළුවන් මේ පටිච්ච සමුප්පාදයට පොඩ පොඩ ප්‍රවේශ වෙන්න. ඉන්න තැන ඉඳලා තමයි පියවර තබන්න ඕනේ. ඉන්න තැන ඉඳලා පියවර තබනකොට ඇතුළට යන්න 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 ඊට පස්සේ හේතු ටික හොයාගන්න පුළුවන්. ඉස්සෙල්ලා වර්තමානයේ අපිට මුහුණ දෙන මේ ජරා මරණ ආදී දුක්ඛයන්ට හේතුව තමයි ඉස්සෙල්ලාම අපි අවබෝධ කරගන්න ඕනි. ඇයි අපි මේ ශෝක පරිදේව දුක් දොම්නස් ආදී මේ දුක්ඛයන් අපිට අත්පත්ුනේ නැත්නම් මොකද්ද මේකේ හේතුව කියන එක? මොකද ඒ හේතුනේ හොයාගන්න බැරි නේද? ජීවිතේ අපිට ඒක හරි අමාරුයි. මොකද දුකේ අර විපාක දෙකට ලක් වෙනෝනේ, සම්මෝහ වේපක්ක සහ පරියේටිත වේපක්. ඒක ලෝකේ ඕනම කෙනෙකුට අත්වෙන ඉරණම තමයි දුකේ විපාක දෙමේ අතරමං වීම සහ බැහැරින් පිළිසරණ පැති. ඉතින් අපිට තේරුන්නේ නැති ගමන් ඇයි මට මෙහෙම වුනේ කියලා අපි අහනවා. ඉතින් අහනකොට ඒක එක්කෙනා දන්න හේතු කියනවා. ඒ නිසා අපි බුදුරජාන් වහන්සේ අපිට මෙන්න මේ අපි කිච්චෝ වතයන් ලෝකෝ ආපන්නෝ, මේ ලෝකයා මේ මහා ව්‍යසනයේ දුකට පත්වලා තියෙන මේ ජරා මරණ ආදී දුක්. එතකොට උන්වහන්සේ විමසලා බැලුවා ඇයි ලෝකයා මේ තත්ත්වයට පත් වුනේ. එතකොට අපිට පුළුවන් මේ ජරා මරණ ශෝක පරිදේව විතර හටගත්තාම සිහි පිළිලා බලන්න කුමක් ඇති කල්ලිද, කුමක් හේතු. කිස්මින් සති කිම් පච්චය. පාලියෙන් කියන්නේ කිස්මින් සති කිම් පච්චය. ප්‍රශ්න කරනවා කුමක් ඇති කල්ලිද, කුමක් හේතුකොටගෙන. එතොට අවිද ජාතියා සති ජාතිය ඇති කල්ලි ජරාමරණ වේ. ජාතිපච්චයා ජරාමරණ. ජාතිය හේතුකොටගෙන ජරාමරණ. ඒකයි. ඒ විදියට මේ පටිච්ච සම්පදායම කෙනෙකුට පුහුණු කරන්න පුළුවන්. ඉස්සෙල්ලා එකක් හරි පුරුදු කරන්න පුළුවන්. මේ එතකොට ඒ පිළිබඳ හොඳට අපිට අවබෝධ වුණොත් අපිට ඉදිරියට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ දේ හරි අපිට මේක යනින් එනින් ගමන් ජීවිතේ හැම මොහොතෙම පුළුවන්. මොකද දුක කියන එක හැම මොහොතෙම සකස් වෙනවා. ඒ සකස් වෙන හැම මොහොතෙම බොහෝ දුරට අතරමං වෙන එක වෙනවා. ඒ නිසා අපිට ඒ මාත්‍රමන්න විශ්ත අපිට පුළුවන් සිහිය පිහිටුවාගෙන ඇයි මේ දුක හටගත්තේ වගේ නිරෝධයක් දැක්කම හරි සාන්තිය සෙනසිල්ලක් ඇති වෙනවා. නිරෝධය දැනගන්න බැරුණොත් ඒත් අමාරුනි නේද? එනිසා නිරෝධයත් අපි බලන්න ඕනි. ඉපදීම නැති කල්ලි තමයි මේ ජරා මරණ නැති. ඉපදීම නිරුද්ධ වුණොත් තමයි ජරා මරණ නිරුද්ධ නැත්තන් නිරුද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා නිරෝධයක් දකින්න ඕන. ඒකයි නිරෝධය දකින්න ඕනි. ඉතින් ඒ නිසා මේ දෙකම මේ විදිහට බලන්න හැකියාව තියෙන. ඉතින් සෝතාපන්නයිට මේ පිළිබඳව මේ සිහිය පිහිටලා තියෙන. ඒ නිසා යාගේ ජීවිතේට මේ දුකක් හටගත්ත ගමන් ඒකට එකයි ඔය බාහිර කිසි ඇදහිලි අරෝම මුකුත් යන්නේ නැහැ. අපරපච්චේ ඥානය කියන්නේ කාගෙන්වත් අහන්න අවශ්‍ය නැහැ. ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් හට ගන්නකොටම සිහිය පිහිටලා ඉවරයි. ජාති පච්ච නැතන් ජාති ඇතිකල්ලි මේ ජාති හේතු කොටගෙන කියලා සිහිය පිහිටලා ඉවරයි. ඒ නිසා කාගෙන්වත් අහන්නේ නැහැ. ඊළඟට අනිත් පැත්තත් දන්නවා. ජාතිය නිරුද්ධ වුණොත් ජරා මරණ නිරුද්ධ වෙනවා කියලා. ඒ නිසා හැම දිනාටම බුදුරජාණන් වහන්සේගේ ඒ ශාසනය තුළ මේ විදිහට යෝනිසෝ මනසිකාරය දියුණු කළා. මේ පටිච්ච සමුප්පාද ධර්මයන් අවබෝධ කරන මේ ජීවිතයේ සංඛාරයක් නැත්නම් සංකතයක් හැටියට අවබෝධ කර ගන්න ලැබීවා කියලා ආශිර්වාද කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, සිතට පව් සිතිවිලි පැමිණීම පාපයක්ද? නමුත් සිතක් පාලනය කිරීමෙන් එම පව් සිතිවිලි ක්‍රියාත්මක නොකරේ. උදාහරණයක් වශයෙන් සොරකම් කිරීමට සිතිවිලි පහළවත් සොරකමක ක්‍රියාවෙන් නොකරේ. මෙසේ විවිධ පව් සිතිවිලි පහළවීම පාපයක්ද? දැන් කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියලා බුදුරජාණන් වහන්සේ තුනක් දේශනා කළා තියෙනවා. කාය කර්මයක් වෙන්න නම් උන්වහන්සේ දේශනා කරනවා ඒක වචනයෙන් මනසින් වෙන එක නෙවෙයි, කායිකවම ඒ දේ වෙන්න ඕන. ඒ වගේම වචී කර්ම පෙන්වන ඒවා කයෙන්වත් ඊළඟට සිතෙන්වත් කරන ඒවා නෙවෙයි වචී කර්ම, ඒවා වචනයෙන්ම සිද්ධ වෙන්න ඕනි. මනෝ කර්ම පෙන්වනවා ඒක කයෙන් වචනයෙන් නෙවෙයි මනසින්ම සිද්ධ කරන්න ඕන. ඉතින් ඒ නිසා කාය දැන් හොරකම් කරන්න සිත පහළ වුණාට හොරකම් කිරීමේ පාපයක් සිද්ධ වෙන්නේ නැහැ. අකුසල් සිතක් වුණාට ඒක හොරකම් කිරීමේ පාපයක් වෙන්න නම් හොරකම් කරන්නම ඕනේ. ඉතින් කෙනෙකුට ඒ වගේ සිතක් ආවත් ඒ හිත එයාට දැකලා අයින් කරගත්තොත් එයාට ඒ හොරකම් කිරීමේ මේ අකුසලයක් කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේ මනෝ කර්ම වශයෙන් හැබැයි මනසට ඒ දේ වෙනකොටම කර්මය සිද්ධ වෙනවා. මොකද ඒක මනසින්ම වෙන නිසා කෙනෙකුට නැසේවා වෙනසේවා හොඳක් වෙන්න එපා කියලා හිතුව ගමන් ඒක මනෝ කර්මයක් බවට පත් වෙනවා. සහ ගන්න ඕනි ඒ වගේ මිනිස්සු හිතෙනවනේ. ඒ වගේ හිතුව කෙලිම එක ආය නතර කරන්න බෑ. ඒ වෙලාවෙම ක්‍රියාව සිද්ධ වෙලා ඉවරයි. ඒ කාය කර්ම වචී කර්ම එහෙම නෙවෙයි, සිතට සිතක් ආපවිනිම වෙන්නේ නැහැ. අපිට ඒක අයින් කරගන්න පුළුවන්. ඉතින් අනිකුත් අකුසල් උනත් ඇවිල් අකුසලයක් ආවට පස්සේ සිතක් පහළ වුණාට පස්සේ අපිට පුළුවන් ඒක සිහ පිටුවාගෙන අපි ඒක පිළිබඳව ආදීනව බැලුවත් නැත්නම් ඒක විපස්සනාවට ලක් කරොත් එතන ඉඳලා අපිට හැබැයි ඒක මුල් කරගෙන අනුකුසල් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා, ප්‍රඥාව වැඩෙනවා. ඒ කෙලෙස් සිතක් කියලා නැහැ. ඒ නිසා කෙලෙස් සිත මුල් කරගෙනම කෙනෙකුට රහත් වෙන්න උනා පුළුවන්. ඒ සිත විපස්සනා කළා රහත් වෙන්න පුළුවන්. අපි ඒ උදේ කතා කරේ රාගයක් ඇති වෙන මලකුණකට ඒක මුල් කරගෙන උන්වහන්සේ අන්න මේ අරිහත්ත්වයට පත් වෙන. ඒ වගේ සිහිය පිටුවා ගත්තොත් ප්‍රඥාව තියෙනවා නම් සමහරලාට තමන්ට ඉනේ සිටවිලි ඒ විපස්සනාවට ලක් කරන්න හැකියාව තියෙනවා. ඉතින් සාමාන්‍ය හිතට ඉතින් අකුසල් සිටවිලි එනමෙව පෝෂණය නොකිරීම තමයි අපිට කරන්න හැකියාව තියෙන. ඉන එක නතර කරන්න බෑ. ගහකර මුල් අභ්‍යන්තරෝ ඉතා බල සම්පන්න මුල් තියෙනවා නම් මොටයෝ එන එක අපිට නතර කරන්න බෑ. අපිට පුළුවන් මොටයෝ ගස් කරන්න නැති වෙන්න පුළුවන්. මොටයෝ ගස් කරන්න නැති වෙන්නේ එන මොටයෝ කඩ කඩ දාන්න පුළුවන්. ඒ වගේ තමයි මේ අභ්‍යන්තරිකෝ තියෙන මේ කෙලෙස් තියෙන තාක්කල්, එහෙම නැත්නම් ඡන්දයේ තියෙන තාක්කල්, අකුසල ඡන්දයේ තියෙන තාක්කල් අකුසලය එන එක නතර කරන්න බෑ. ආපු අකුසලය හැබැයි ගස් කරන්න නැතු නැත්නම් පෝෂණය කරන්න නැතු නැති කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අපිට තියෙන එකයි අකුසලයක් ආපුවම සිය පිටවන පුළුවන් තරම් එක අයින් කරන්න මහන්සි ගන්න ඕන. ගරු ස්වාමීන් වහන්ස, මම නිතරම ප්‍රාර්ථනා කරන්නේ ඉක්මනින් සංසාරේ කෙරවර කර ගැනීමටයි, හැකි වීමටයි. එසේ සිතීම වරදක්ද නැද්ද කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න. ඉතින් ප්‍රාර්ථනා කිරීම කිසිම ප්‍රශ්නයක් නැහැ. බුදුරජාන් වහන්සේ වචනවලත් තියෙනවා කේමම් පත්තේත භික්ඛවේ කියලා, මේ නිර්වාණය කියනක ප්‍රාර්ථනා කරන්න. හැබැයි ප්‍රාර්ථනාවෙන් විතරක් ලැබෙන එකක් නෙවෙයි. මේක ක්‍රියාවෙන් ලැබෙන දෙයක්. ඉතින් ඒ නිසා පැතුමත් එක්ක ක්‍රියාවේ තියෙන්න ඕනේ. සංසාරේ යන ක්‍රියාකාරකම් කර කර නිවන් පැතුවට අර මලමිනී වලට පතන්නේ. එහෙම පැතුවට ලැබෙන්නේ නැහැ. මැරුණාට පස්සේ ඔක්කොටම නේද නිවන් පතන. එහෙම ලැබෙන්නේ කාටවත් නිවන් ලැබෙන්නේ නැහැ. ඉන්නකොට නිවන් පැතුවත් එහෙම එතකොට කැමතිද? සාමාන්‍ය කෙනෙකුට ඉන්නකොට නිවනම් ප්‍රාර්ථනා කරන එතකොට ඔබට නිවන් සුව ලැබේවා කිව්වොත් එහෙම මොකද වෙන්නේ? එතකොට කැමතිද? එතකොට කැමති නෑ. මරන්න හදනවද කියලායි නේද? ලිපියකවත් ලියලා ඇරියොත් එහෙම නේද? ඔබට ඉක්මනින්ම නිවන් සුව ලැබේවා කියලා එතකොට කැමති නෑ. ඉතින් ඒ නිසා ප්‍රාර්ථනාවත් එක්ක විශේෂයෙන්ම තියෙන්න ඕනි ක්‍රියාවතින්, කියන්නේ මේ සංසාරයෙන් එතර වීමේ ඒ මානසිකත්වයේ තියෙන්න ඕනි. ඒ වගේ මේ සංසාරයේ යන හේතු සකස් කර කර නිවන් පැතුවා කියලා එහෙම ලැබෙන්නේ නැහැ. ඒක ඒ මෙහෙම ප්‍රාර්ථනාක කෙලෙස් වර්ධනය කරන කෙලෙස් සකස් වෙන වැඩපිළිවෙලෙම යමින් නිවන් පැතුවා කියලා එහෙම ලැබෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රාර්ථනියත් එක්ක ඒට අදාළ ප්‍රතිපදාවට නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ යමින් නිවන් ප්‍රාර්ථනා කරොත් ඒක සාක්ෂාත් කරගන්න පුළුවන්. මොකද බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් ගංගා නම් ගඟ ළඟට ගිහිල්ලා කකුල් දෙක හොඳට බැඳලා එයා ප්‍රාර්ථනා කරනවා ගඟෙන් එගොඩට යන්න ලැබේවා. ඉතින් එහෙම යන්නේ නැහැ කියනවා. මොකද මේ බැඳලා තියෙන්නේ යන්න විදියක් නැහැ කියනවා. ඉතින් ඒ නිසා එහෙම ප්‍රාර්ථනා කිරීම පමණින් බෑ. ක්‍රියාවත් අනිවාර්යෙන් තියෙන ප්‍රතන එක කිසිම වරදක් නැහැ. නමුත් හැබැයි ක්‍රියාව තුළින් අනිවාර්යෙන් ඒක තියෙන්න ඕන. කර්මයේ සහ අකුසල් යනු එකමද? සිතෙන් කෙරෙන කර්ම මොනවාද කීපයක් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. අවිද්‍යාව සහ ආශ්‍රව අවිද්‍යාශ්‍රව බවාශ්‍රව යන්න පහදා දෙනමින් ඉල්ලා සිටිමි. කර්මය සහ කුසල් කියන්නේ දෙකක්. කර්මය කුසල කර්ම අකුසල කර්ම දෙකටම සාධාරණයි. කර්මය කියන්නේ චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කියනවා. චේතනාව තමයි කර්මය. කායේන වාචා මනස සිතින් කයෙන් වචනින් රාකුසල සහගත දෙයක් සිතින් කයෙන් වචනය කරොත් ඒවට කියන අකුසල කර්ම කුසල් දෙයක් කරොත් ඒවට කියනවා කුසල කර්ම කියලා. සිතින් කරන අකුසල් ප්‍රධාන වශයෙන් තුනක් පෙනෙනවා, අභිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිට්ඨි කියලා. අභිජ්ජා කියන්නේ අනුන් සතු දේවල් වලට තමන්ට ලැබෙන්න ප්‍රාර්ථනා කිරීම, අනුන් සතු දේවල් තමාට නතු කරගන්න කල්පනා කිරීම තමයි අභිජ්ජා කියන්නේ. ව්‍යාපාදේ කියන්නේ අනුන්ට දෙස් තියනවා කියන එකයි. අනුන්ට දෙස් තියනවා හොඳක් වෙන්න එපා, එන ගහන්න ඕනි, සතෙන් සර්පෙක් ගහන්න ඕනි නේද, සහ ගහන්න ඕනි, ඒ ඔක්කොම අන්න ඒකට කියන ව්‍යාපාදේ කියලා. මිච්ඡාදිට්ඨි කියන්නේ මේ වැරදි මත දැරීම, මෙලෝ පරලෝ නෑ, ඊළඟට කුසල කුසල කිරීමේ ඒවයි පාක නෑ, ඒ විදිහට දසවස්තුක මිත්‍යා දෘෂ්ටි, වගේම නොඑක් වැරදි මත ධර්මයේ සම්බන්ධ වුණත් මිත්‍යා දෘෂ්ටි ඇති වෙන්න පුළුවන්, වැරදි විදිහට ධර්මය අල්ලා ගැනීම ඒවා, එතකොට ඒවා මිත්‍යා මත බවට පත් වෙනවා. ඒකට කියනවා මිත්‍යා දෘෂ්ටි. එතකොට ලෝකේ ලොකුම වරද තමයි මොකද්ද? මිච්ඡා දිට්ඨි. මිච්ඡා දිට්ඨි බිකේ පරමාවජ්ජා කියන ලොකුම වරද තමයි මිත්‍යා දෘෂ්ටිය. එතකොට මිච්ඡා දිට්ඨි ගත වුණොත් මේ අය ගලව ගන්න හරි අමාරු. ඒ නිසා ලෝකේ ලොකුම වරද කියනවා මිච්ඡා දිට්ඨිය. මොකද අනිත් ඒවාෙන් ගැලවෙන්න හරි ලේසි. නමුත් මිත්‍යා දෘෂ්ටි ගත වුණොත් ගලව ගන්න හරි අමාරුයි. සමා බිබී ඉන්න කෙනෙක් ගලව ගන්න පුළුවන්. නමුත් මිත්‍යා දෘෂ්ටි ගත වුණොත් එයා සමන්ට ගලව ගන්න ලේසි නැහැ. ඉතින් ඒ නිසා ලෝකේ ලොකුම වරද හැටියට පෙන්වන මිත්‍යා දෘෂ්ටිය. ඒක තනිකරම මනසින්ම කරගන්න එකක්. ඒක අයෝනිසෝ මනසකාරයෙන් සිද්ධ වෙන දෙයක්. ඒකයි අයෝනිසෝ මනසකාරයෙන් සිද්ධ වෙන එකක් තමයි මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. එතට අවිජ්ජාස භවාශ්‍රව මේ යන්නින් පැහැදිලි කරන. අවිද්‍යාව කියන්නේ දුක්ඛේ අඥානං කියන දුක පිළිබඳව නොදන්නාකම, දුක්ඛ සමුදය අඥානං දුක හටගන්න හේතුව පිළිබඳව නොදන්නාකම, ඊළඟට දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධේ පිළිබඳව තියෙන නොදන්නාකම, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳව නොදන්නාකම. ආශ්‍රව කියන්නේ අභ්‍යන්තරිකව තියෙන ස්වභාව, අභ්‍යන්තර පරණ වෙච්ච කෙලෙස්. ඒතර මේ අවිද්‍යාශ්‍රවය කියන එක, අවිද්‍යාව කියන්නේ අපේ හිතේ මුල් බැහැගෙන තියෙන, කියන්නේ මෝඩකම කියන එක මුල් බැහැලා තියෙන. ඒ මෝඩකම එහෙම නැත්නම් නොදන්නාකම තියෙන තාකල් අපිට මේ සංසාරයෙන් ගැලවෙන්න බෑ. ඒක මුල් බැහැපු ගතියක්. ඒකයි. එතකොට භවආශ්‍රවය කියන්නේ ඒකයි, භවයට තියෙන කැමැත්ත. ඒකත් මුල් බැහැලා තියෙන කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ තියෙන මේ කැමැත්ත කියන එක මුල් බැහැලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ කෙන ආශ්‍රව තියෙන තාක්කල් ඒකයි නිදහස් වෙන්න බැරි. ඉතින් ආශ්‍රව සකස් වෙන්නේ මොකෙන්ද? අවිද්‍යාවෙන් තමයි. අවිද්‍යාව මොකද? මේ අයෝනිසෝ මනසකාරය පවත්වන තමා මේ ආශ්‍රවයන් තියෙනවා වැඩි වෙනවා, නැති ආශ්‍රව තව තව සකස් වෙන්න පුළුවන්. ඉතින් යෝනිසෝ මනසකාරය කිරීමෙන් තමයි ආශ්‍රවයන් නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා සෝතාපන්න වෙන එකයි මේ මේ යෝනිසෝ මනසකාරය පැවැත්වීම තුළ, සම්මා දිට්ඨිය ආදී ධර්මතා ඇති කර ගැනීම තුළ මේ ආශ්‍රව ධර්මයක් යම් ප්‍රමාණයකට අවම කරන්න පුළුවන්. ආශ්‍රවවල තියෙන නිරේ යන ස්වභාවය අයින් කරලා දාන්න පුළුවන් සෝතාපන්න වෙනකොට. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන තුනේම. බුදුරජාන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේ සඳහන් කළ අජ්ජත්තං වා බහිද්ධා වා යන මේ වචන යුගල ගැන විවිධ මත අසැත්තෙමි. මේ වචන වලින් අදහස් කළ දෙය කරුණාවෙන් පැහැදිලි කරන්න. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල නිතරම භාවිතා කරන වචන දෙයක් තමයි අජ්ජත්ත බහිද්ධ කියලා. අජ්ජත් කියන්නේ තමා කියන එකයි, බහිද්ධා කියන්නේ අන්න අය කියන එකයි. එතකොට මේ තණ්හාව ආදී හැම ධර්මතාවයක්ම තමා කියන දේටත් ඇලුම් කරනවා, බාහිර දේටත් ඇලුම් කරනවා. එතකොට ඒ නිසා මේ ආධ්‍යාත්මික කියන දේට අපි නිතරම මේ අවිද්‍යාව, තණ්හා, මාන ආදී සියලු ක්ලේශයන් තුන බාහිර දේටත් තියෙනවා. එතකොට මේ තණ්හාව ගත්තොත් අපි මේ ආධ්‍යාත්මික දේට තියෙන තණ්හාව නැති කර ගන්න ඕනේ, බාහිර දේටත් වෙනවා. ඒ මුලාවත් එහෙමයි. මේ ආධ්‍යාත්මික දේ පිළිබඳවත් අපිට නිත්‍ය සුඛ ආත්ම සංඥාව තියෙනවා, බාහිර දේටත් නිත්‍ය සුඛ ආත්ම සංඥා තියෙනවා. ඒ නිසා අපි නිතරම මේ දෙකෙන්ම ගලව ගන්න ඕනේ. ඒකයි මේ ඒ නිසා තමයි අපි නිතරම මේ අජ්ජත්තික බාහිර වශයෙන් බලන්නේ. ඉතින් රූපේ දිහා බැලුවත් ඒකයි, අජ්ජත්තං වා බහිද්ධාවක න අධ්‍යාත්මික රූපියත් අවබෝධ කර ගන්න, බාහිර රූපෙත් අවබෝධ කර ගන්න ඕනේ. ඒ නිසා මේ හැම භාවනාවක්ම සතිපට්ඨානෙ වඩනකොට හැම කමඨහනකදීම මේ දෙක අපි බලනෝමි අධ්‍යාත්මික යම්සේද බාහිරෙත් ඒ විදිහට බලනු. ඉතින් ඒ නිසා තමයි හැම කමඨහනක් එක්ක ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති, බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති කියලා. ඉතින් ඒ නිසා මේ අජ්ජත්ත බාහිර කියන්නේ තමන් සහ අනුන් කියන එකයි කෙටියෙන් ගත්තහම. ඒක ඉතින් බොහෝ සූත්‍රවල ගොඩාක් තැන්වල පෙන්නනවා. ඒතර අජ්ජත්තික ආයතන කියන්නේ තමා තුල තියෙන බාහිර ආයතන, කියන්නේ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඉතින් ඒවා තුලිනුත් මොකද නිස්පර්ශේ නිතරම සකස් කරලා දෙනවා. ඉතින් ඒ නිසා එක කොටසක කියන අජ්ජත්තික ආයතනය කියන, අනිත් ඒවට කියන බාහිර ආයතනය කියන. අපි හොඳට මතක තියාගන්න ඕනේ මේ ධර්මයේ වචන වල නෙවෙයි තියෙන්නේ, අර්ථ වශයෙන් තමයි මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ. ඒ කෙටි අර්ථය දැනගෙන ඒ සඳහා අපිට සිහිය තමයි පිටව ගන්න ඕනේ. ඒ කෙටි අර්ථය දැනගෙන අපි සිහිය පිටව ගත්තොත් මේ ගොඩාක් දැවුව විග්‍රහ කරන්න ගොඩාක් සමල්ලාට තියෙනවා. අපිට නිතරම කෙටි අර්ථය පිටපත සිහිය උපදව ගන්නයි අවශ්‍යතාවය තියෙනවා. ඒකේ දේශනා තුළ ගොඩාක් විස්තර කරන්නේ නැහැ. කෙටි අර්ථයේ බුදුරජාණන් වහන්සේ හැම දෙයකම කියනවා. දැන් නිවන කියනකොට එක වචනයෙන් කියනවා. මහා ගොඩක් කියන්නේ නැහැ. දැන් අපිට නිවන් කියන්න කිව්වොත් එහෙම නේද? ඒකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ එක වචනයෙන් කියනවා, තණ්හාක්කයෝ රාද නිබ්බාන. තණ්හාව නැතිවීම නිවන. ඒකයි. ඉතින් ඒ වගේ අපිට ඒ වගේ නිවන කියනකොට අපිට සියයට එන්න ඕනේ මොකද්ද? අන්නේ අර්ථයෙන් ඕනේ. එතකොට මේ අපි දන්නවා මේ තණ්හාව නැතිවීම තමයි නිවන කියන්නේ. ඒකයි. ඉතින් ඒ වගේ නිතරම මේ කෙටි අර්ථ තමයි අපිට ඒක හැබැයි මේ සිහිය පිහිටන්න ඕනේ. ඒකයි. කියනකොට අපිට සිහි වෙන්න ඕනේ. ඒකයි. ඒ වගේ මේ පිළිබඳව අපිට හොඳ පිළිගැනීමක් තියෙන්න ඕනේ. ඒක ආකාරවති ශ්‍රද්ධාවෙන් මුල් බැහැගත් එකක් වෙන්න ඕනේ. නැත්නම් කවුරු හරි කිව්වොත් නිවන අපි ඊට පස්සේ ඒක පිළිගන්න. එහෙම නැති වෙන්න ඕනේ. අපි මුල් බැහැපු ගතියක් තියෙන්න ඕනේ ධර්මයේ පිළිබඳ. ඒක. ඒතකොට කාටවත් ඒක වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ. ඒක යෝන්සෝ මනසකාරේ හරියට ඒවා පිළිබඳව කරොත් ධර්මයේ පිළිබඳ. එතකොට අපිට ඒ ඉන්ද්‍රිය වශයෙන් ඒවා පිළිහෙලා ඒවා කාටවත් ඊට පස්සේ වෙනස් කරන්න බෑ අර්ථ වශයෙන්. මොකද බුදුරජාණන් වහන්සේම දේශනා කරපු අර්ථේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, බ්‍රහ්ම ලෝකවල උපත ලබන්නේ ධ්‍යානලාභීන් පමණද? ධ්‍යානලාභීන් එම තලයේ සිට නිවන් ලබන්නේද? සතර අපායට කවදාවත් සෝවාන් ඵල ලාභියෙක් ලාභීන් නොඇතෙන්නේද? රූපාවචර සහ අරූපාවචර බ්‍රහ්මල අතර වෙනස්කම් මොනවාද කියත් පැහැදිලි කර දෙනමින් ඉල්ලා සිටිමි. ତେର බ්‍රහ්ම ලෝකවල උපදින්න අනිවාර්යයෙන්ම ඥාන දිනු කරන්න ඕනි. එතකොට රූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින්න සතර ඥාන දිනු කරන්න ඕනි. එතකොට තමයි මේ රූපී බ්‍රහ්ම ලෝකවල උපදින්න පුළුවන්. ඊළඟට අරූපාවචර ඥාන දිනු කරොත් තමයි අරූපාවචර ලෝකේ දිනු කරන්නේ. එතකොට බ්‍රහ්ම ලෝකවල කාමයේ කෙනෙක් නැහැ. බ්‍රහ්ම ලෝකවල කාමයේ කෙනෙක් නැහැ. ඉතින් ඒ නිසා මේ කාමයේ තියෙන ඒ කාමරාගේ නැත කාම ආසාවල් ඒවා යටපත් කරගෙන ඒවා ඉන්න අයට තමයි අපි ජාන ලාභින් කියන්නේ. එකයි විවිච්චේව කාමේහි විවිච්චේව අකුසලේ කාමිනුත්වෙන් වල අකුසලේත්වෙන් වල එතන තමයි සවිතක්කං සවිචාරං විවේකදම් පීතිසුකම් පටමජ්ජානං උපසම්පජ්ජ විහෙති කියනවා. එතන මේ ප්‍රථම ධානය උපෙල්ලා කෙනෙක් මේ වුණොත් ඒ ප්‍රථම ධානය වඩන්න වඩන්න යාට සංස්කාර සකස් වෙනවා. ඒකට කියනවා අපුඤ්ඤාපි සංකාර කියලා කියනවා. එතකොට ඊළඟ නැත්තම් ඒක ඒ ධානය වඩන්න වඩන්න ධානයට හිත බැඳෙනවා. යත් හිතර බැඳෙනවා. ඒ බැඳෙන බැඳෙන උපාදාන පත්‍ය භව. ඒ භවය මොකද්ද? රූප භවය හැදෙන. ඒක එතකොට යා ඒකත් එක්ක ඒ ධානයත් එක්ක ඒ භවයට යාගේ මේ ඇල්ම ඇති වෙනවා. ඉතින් ගිහිල්ලා උපදින්න ඊට පස්සේ එතන. ඒ නිසා ධාන දිනු කරන්න ඕනේ. බ්‍රහ්ම ලෝක වල උපදින්න පංචසුද්ධාවාසී අනාගාමීයන් උපදින්නේ. ඒ නිසා මේ ඥානලාභින්ට විතරයි බ්‍රහ්ම ලෝකේ අවසර තියෙන්නේ, වීසා තියෙන්නේ. ඉතින් ඒ නිසා අනිත් අයට වීසා නැහැ යන්න. ඒ නිසා ධ්‍යාන ලබා ගන්න ඕනේ බ්‍රහ්ම ලෝකේ යන්න නම්. එතකොට ධ්‍යානලාභින් එම තලවල සිට නිවන් ලබන්නේද? එතකොට රූප අරූපී බ්‍රහ්ම තලවල ඉන්න අයට ඒ ලෝකවල බෑ. මේ රූපී බ්‍රහ්ම ලෝකවල ප්‍රතිච්ඡයට පුළුවන්. ඒවෙන් අයින් වෙනකොටම ඒ දිනු කරගත්තාට ඒ ලෝකවලින් චුත වෙනකොටම අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. නමුත් ඒ අවස්ථාව ඉන්නකොට එයාට පුළුවන් කමක් නැහැ අරූප ලෝකවල ඉන්නකොට. රූපාවචර සහ අරූපාවචර බ්‍රහ්ම ලෝක වෙනස. රූපාවචර කියන්නේ රූපය ඇසුරු කරගෙන තියෙනවා කියලා. අරූපාවචර කියන්නේ අරූපය ඇසුරු කරගෙන පවතිනවා කියලා. ඒකට රූපාවචර බ්‍රහ්ම ලෝකයේ මේ රූපය ඇසුරු කරගෙන තමයි ඒ රූපය ඇසුරු කරගෙන ධානය දිනු කළා. ඒ කට්ටිය ලෝකේ ඒ රූපාවචර ලෝකෙ තියෙන අරූපාවචර කියන්නේ රූපය තියෙන ආදීනව බල්ලා රූපයෙන් ඒ කට්ටිය කාලේ පාරාශය තුල අයින් වෙලා තියෙන්නේ. ඒතර රූපය අරමුණු කරන්නේ නැහැ. රූපය ආදීනව නිසා ඒ කට්ටිය රූපෙන් නිදහස් වෙලා ඒ කාලේ පාරාශය තියෙන්නේ. ඒ ධානයේ තිනකන් ඒ රූපයත් එක්ක තියෙන ගනුදෙනු මොකොත් ඒ අයට නැහැ. විඥානි අනිත්‍ය භාවය පැහැදිලි කර දෙන්න කියනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි කය ඔබට ආත්ම වශයෙන් ගන්න ඕන නම් කය ගන්න කියනවා. විඥානේ නම් පොඩ්ඩකරවත් ගන්න යන්න එපායි කියන. මොකද විඥානි කියන්නේ ඒ මොහොතේ සකස් වෙන එක. ඒතර විඥාන උපමා කරන්නේ පහනේ සිල වගේ, පහන් සිලක් වගේ. දැන් අපි දන්නවනේ පහන් සිල කියන්නේ වේගවත්ව සකස් වෙන එකක්. හැබැයි වේගවත්ව සකස් වුණාට එක දිගට පේනවා. එක දිගට පේනවා. නමුත් වේගවත්ව සකස් වීමක් තමයි තියෙන්නේ. වේගවත් භාවය නිසා එක දැල්ලක් හැටියට අපිට හැම වෙලේම පේනවා. නමුත් වේගවත්ව තෙල් වැටි නිසා මේක එක දිගට එකක් වගේ පේනවා. විඥානය කියන්නේ පහන් සිල වගේ කියලා කියනවා. විඥානය කියන්නේ පහන් සිල වගේ. ඒතර විඥානේ නිතරම සකස් වෙන්නේ. විඥානයේ සකස් වෙන්න හේතු තියෙනකන් ඒ හේතු ලැබෙන නිසා එක දිගට නිකන් දැල් වෙලා පේනවා. එක දිගට තියෙන එකක් වගේ පේනවා. අපි 12 මහේ පහන ගත්තොත් එහෙම අපි කියනවා අවුරුදු මාස 12ෙම දිගටම ওই පහනපත් වෙනවා කියලා කියනවා. නමුත් මොකද්ද වෙලා තියෙන්නේ? අවුරුදු මේ මාස 12ෙම පහන සිල කියන එක සකස් වුණා. ඒකයි තෙල් තිබුන නිසා, වැටි තිබුන නිසා වේගවත් සකස් වෙන බෑම වෙලෙම පේන්නේ. අකන්නතාවය නිසා දිගට එක වගේ පේනවා. ඒ වගේ තමයි මේ විඥාන මොකද නාම රූප යංගේ තියෙන ඊ타ත්ම වේගවත් භාවය නිසා විඥානේ නැമിതി සිල හැම වෙලෙම න්‍යායකට තියෙනවා, දිගට තියෙනවා වගේ පේනවා. නමුත් අර වේගවත් ලැබෙන නිසා දැන් මේ එළිය නේද? ඒක දිගට දැන් දාපු වෙලා ඉඳලා දැන් තියෙනවා වගේනේ පේන්නේ. නේද? නමුත් වෙලා තියෙන්නේ මොකද්ද? ඔය සකස් වුණා. මේ එළිය සකස් වීමක් තිබේ. නමුත් වේගවත් භාවය නිසා අපිට සකස් වෙමුනේ දාපු එළිය තාම තියෙනවා වගේ පේන්නේ. මේ එනකොටම දාපු එළිය තාමත් ඒ ආලෝකයේ හැමම තියෙනවා කියලා. නමුත් මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? ආලෝකයක් සකස් වීමක් තියෙන. ආලෝකය සකස් වෙනවා නම් ඒ වේගවත්ව ලැබෙන නිසා. ඒ නිසා අකණ්ඩතාවය කැඩීමක් නෑ වේගවත් නිසා අපිට දැන් දාපු එළිය තමයි තාමත් අපිට තියෙන හැටියට පේන්නේ. නමුත් දැන් මෙතන වෙලා තියෙන මොකද්ද? සකස් වීමක් තියෙන, වේගවත් සකස් වෙනවා. ඉතින් සකස් වෙන හින්දා අපිට මේක එහෙම සකස් වෙච්ච එකක් හැටියට නෙවෙයි දාපු එළිය තාම ඒ බලුප් එක තමයි තාම පත්වෙන්නේ පේන්නේ. ඉස්සලා දාපු බලුප් එක තමයි තාම පත්වෙන්නේ කියලා පේන්නේ. නමුත් වෙන්නේ මොකද්ද? වේගවත්ව සකස් වීමක් තියෙන. ඒ වගේ තමයි විඥානය කියන්නේ වේගවත්ව සකස් වෙන නිසා තමයි විඥානේ අනිත්‍ය හැටියට අනාත්ම හැටියට අපි ගන්නෙ. විඤ්ඤාණේ නාම රූප පංච උපාදානස්කව විඤ්ඤාණ නාම රූප එකතු කරපු කැටි කළා කතා කරන තැන් වල තමයි මේ පංච උපාදානස්කන්ධය හැටියට දේශනා කරන්නේ. මොකද විඤ්ඤාණ නාම රූප එකතුව නිසා තමයි මේ බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ මේ එත්තාවතා ජායතිවා මීයතිවා චවිතිවා උපජ්ජතිවා කියලා. විඤ්ඤාණයේ ප්‍රත්‍ය නිතරම නාම රූප, නාම රූපත්‍ය විඤ්ඤාණේ. ඒතර විඤ්ඤාණේ ගත නාම රූපයෙන් එහාට කොයි මොහොතකවත් විඤ්ඤාණේ යන්නේ නැහැ කියනවා. ඉතින් නාම රූපම්මා නාපරං ගච්ඡති කියලා නාම රූපයෙන් එහාට විඤ්ඤාණේ කොයි වෙලාවත් යන්නේ නැහැ කියන ඒතර පච්චුතාවත්තුකෝ ඉදං විඤ්ඤාණං මේ විඤ්ඤාණේ කැරය කියලා එන්නේ කොහෙටද? නාම රූප වලට කියනවා. ඒ නිසා මේ නාම රූප විඤ්ඤාණ කියන නිතරම එකට ක්‍රියාත්මක වෙන්නේ කොයි වෙලාවකවත් වෙනස් වෙන්නේ වෙන් වෙන්නේ නැහැ. ඒ නිසා මේ නාම රූප විඤ්ඤාණ දෙක එකතු කරලා අපි මේ කැටි කරපු එක තමයි මේ පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ නැත්නම් නාම ධර්ම දෙකක් විතරයි. මොනවද? පස්ස සහ මනසිකාර. ඉතින් වේදනා කතා කරනකොට සංඥා කතා චේතන පස්ස මනසිකාරයෙන් තුර ඒවා කතා කරන්න විදියක් නැහැ. ඉතින් ඒ නිසා මේ අවබෝධ කරගන්න පහසුට තමයි මේ පංච උපාදානස්කන්ධයේ බුදුරජාන් වහන්සේ දේශනා කරන එකයි. උපදිනකොට පංච උපාදානස්කන්ධයක් උපදිනවා, චුත වෙනකොට ඒ පංච උපාදානස්කන්ධය හැටියට පෙන්වන්නේ. කායගත සතිය කෙටියෙන් පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. කායගත සතිය කියන්නේ මේ කය පිළිබඳ සිහිය පිහිටුවා ගැනීම. ඉතින් කයේ විවිධ කමඨහන් ඔස්සේ මේ සිහිය පිහිටුව ගන්නවා. ආනාපාන සතිය, ඉරියවා, ඊළඟට කය සකස් වෙලා තියෙන කෙස් ලොම්නිය දත්, ඒවා කය කියන්නේ ධාතු හතරක්. ඒ වගේම කයට අනාගතයේ වශයෙන් වෙන ඉරණමවල් පිළිබඳව සිහිය පිහිටුව ගන්න. අනාගතයේ කයවල් වලට මේ කයට නෙවෙයි වෙන කයවල් වලට වෙන ඉරණමවල් දැකලා ඒ බාහිර කයේ තියෙන අජ්ජත්තික කයට බලන. අයම්පිකෝ කායෝ ඒවන් ධම්මෝ ඒවන් භාවි ඒතං අනතීතෝති කියලා මේ කයට අනාගතයේ වෙන ඉරණම පිළිබඳව සිහිය පිහිටුව ගන්න. එතකොට මේ කය යථාර්ථයේ යථා ස්වභාවය අවබෝධ කරගන්න සිහිය පිහිටුවා ගන්න එක තමයි කායගත සතිය කියලා කියන්නේ. එහෙනම් පස්සේද? ඔව්. හොඳ වෙලා අටින් ඉදිරි බැරි වුණනේ. තව ඒවල තිර සංඥාව උපාදානේ සංකර්මේව තෝරන්න මෙව දැන් කිව්වන නේද? සංඥාව කියන්නේ හඳුන ගන්නවා කියලා. සංජානාති වික්‍රේ සංඥාතුත්‍රි හඳුන ගන්නවා කියන අර්ථයෙන් සංඥා කියන්නේ නිල් කියලා හඳුන ගන්නවා, රතු කියලා, කොළ කියලා, ඒ වගේ දෙයක තියෙන ස්වභාවය හඳුනා ගැනීම තමයි සංඥාව කියලා කියන්නේ. ඒතර සංස්කාර බුදුරජාණන් වහන්සේ විවිධ තැන්වල පෙන්නවා ප්‍රධාන වශයෙන් සංකාර ගැන සකස් වෙනවා. තොර සංකතං අභිසංකරෝති इति සංකාරකනා සකස් වෙච්ච දේ තුලින් නැවතත් සකස් වෙනවා. ඒතර අපේ ජීවිතේම ගත්තොත් සංකතයක් සකස් වෙච්ච දෙයක්. මේ සංකතෙන් ආයෙත් මොකද වෙන්නේ? සකස් වීමක් තමයි වෙන්නේ. ඒතර මේ මොහොතට දේවල් සකස් වෙනවා, අනාගතේටත් දේවල් නිතරම සකස් වෙනවා. ඒතන සංකාර උපාදානය කියන්නේ හිත බැඳිලා යන එක. තුන උපාදාන අපි කතා කරා, හතරක් තියෙනවා. ඒතර හිත බැඳිලා යෑම තමයි උපාදානය කියලා කියන්නේ. සංකාර සංස්කාර කියලා තියෙන ඒක පාලි භාෂාවෙන් සංකාර කියලා අපි සිංහලෙන් ඒකට S දාලා සංස් මේ S නම ගල්සය යන දාලා සංකාර කියනවා. දෙකම එකයි. හන්ද එන තව තියෙනවද ප්‍රශ්න මොනවාරි? එනං හොඳයි, සාදු කාර්යයක් පාර්තන්න. හොඳයි, අදත් දේශන පටන් මේ මොහොත දක්වා ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බත්තියෙන් ලෞත්‍රා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්න දේශනා කරපු ඒ වටිනා ධර්මයේ අපි පුරුදු පුහුණු කරමින් ශ්‍රවණය කිරීමෙන්, ඒ වගේම සමථ විපස්සනා භාවනා වශයෙන් පුරුදු පුහුණු කිරීමෙන් නිරන්තරයෙන්ම ඒ ධර්මයේ තුල යෝනිසෝ මනසිකාරය පැවැත්වීමෙන් අපේ චිත්ත සන්තාලන තුල සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙන විදියට, ඒ වගේම සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙන විදියට ඒ ධර්මය අපි පුරුදු පුහුණු කරා, ඒ තුලින් අපේ චිත්ත සන්තාන තුල අප්‍රමාණ පුණ්‍ය ධර්මයක් අත්පත් වෙනවා. අපි මේ රැස් කරගත් උදාරතර පුණ්‍ය ධර්මයන් මේ පරලෝකයේ සියලු ඥාතීන් සිපත් කළ පින් අනුමෝදන් කරමු. අතීත සංසාරයේ පටන් මේ ජීවිතේ දක්වා අපි නම් මේ පරලෝකයේ සියලු ඥාති මේ පින දක් අනුමෝදන් වෙලා එයගේ ජීවිත සුවපත් වේවා කියලා පින් අනුමෝදන් කරමු. සියලුම දෙවි දේවතාවන්ට මේ උදාරතර පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. සියලු දෙවියන්ද මේ පින අනුමෝදන් වෙලා එයගේ ජීවිත ආවෝද කරගන්න, මේ ජීවිත සකස් කරගන්න මේ පින් උපකාර වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සියලු ලෝකවාසී සත්වයන්ට මේ පින් පෙතනම, සියලු සත්වෝ මේ පින් අනුමෝදන් වෙලා සියලු සත්වයන්ගේ ජීවිත සුවපත් වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ උතුම් අපේ කටයුතු සාර්ථකව පවත්වා ගන්න අද දිනේදී සියලු අපවස්ථාන කරපු සියලු දෙනාටමත්, දානමාන ආදීන් අපවස්ථාන කරපු සියලු දෙනාටමත්, සංවිධානය කටයුතු කරපු සීල දනාට මේ සඳහා අවසර අනුශාසනා කරපු ඒ ගෞරවනීය අජාම් බ්‍රහ්මවංශ නායක ස්වාමීන් වහන්සේ අතුරු මහා සංඝරත්නයටත්, ඒ සීල දායකයන්ටත් මේ තුම් පුණ්‍ය ධර්මය හේතුවෙන් බලෙන් සීල දනාටම සිතක් වේවා, සාන්තියක් යහපතක් වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවිචිර ජීවනයේ ලැබේවා, එයටත් මේ ජීවිතයේ මේ ධර්මය අවබෝධ කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්වමු. ඒ වගේ මේ පින්නතුන් හැම දිනාටමත්, පවුල දූ දරු ඥාති මිත්‍ර හිතයි හැම දිනාටමත් මේ රැස් කරගත් ආවදාරතර පුණ්‍ය ධර්මය අනුභව බලින් සතක් වේවා, සාන්තියක් වේවා, යහපතක් වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා, රජුන්ගෙන් සොරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වස විසාදීකින් කිසිම අන්තරාවක් නොවේවා, කායික මානසික සුවසානි ලැබේවා, තව තවත් සම්බුද්ධ ශාසනය මුල් කරගෙන දානාදී පින්කම් සීලාදී ගුණ ධර්ම සමථ විපස්සනා භාවනාවන් දිනු කරගෙන මේ ජීවිතයේ මේ පටිච්චසම්පාද ධර්මයන් අවබෝධ කරගන්න සියලු පාසු වෙන සැලසේවා කියලා අපි ආශිර්වාද පවත්වමු. දෙවියන් ඥාතින් සීපත් කළ පින් අනුමෝදන් කරමු. සුගිතා හුන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු, සුගිතා හුන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු. එත්තාවතාච අම්මිහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම් එත්තාවතාච අම්මිහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මිහි සබ්බදම් අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛාපමුඤ්ඤතු සිද්ධ කරගත් උදාහරතර පුණ්‍ය ධර්මයන්ගේ අනුභව බලෙන් බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලාගේ අනන්ත ගුණ අනුභව බලෙන් හැම දිනාටම සිත සාන්ති යහපත් උදා වේවා කියලා අපි ආශිර්වාද පවත්වනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තුති. සාදු සාදු අනුමෝදිතබ්බ කමාමි කමිතබ්බා